මහා සංඝරත්නයේ අවසරයි අපි හිමනම් අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සිහනාද වග්ගයේ සඳහන් වෙන මහා දුක්ඛ කන්ද සූත්‍රය. කලින් දවසක් මතක් කළා මතක ඇති නේද? මේ සූත්‍රයේ වැදගත් කරුණු තියෙනවා කියලා. කියවලා බලලා ඇති නේද කොට දෙනේ. එතකොට මේ සිදුවීම වෙන්නේ භාග්‍යතුන් වහන්සේ සැවැත් නුවර දේවරම් විහෙරේ වැඩ ඉන්න කාලෙදී. එතකොට මේ කාලෙදී භික්ෂුන් වහන්සේලා පිරිසක් උදේ වරුවේ හැඳ පෙරවගෙන සිවුරු අරගෙන සැවැත් නුවරට පිණ්ඩපාතයේ පිණිස වැඩම කළා. ඒ වැඩම කරන්න පිටත් වෙද්දී ස්වාමීන් වහන්සේලාට මෙහෙම අදහසක් ඇති වෙනවා. සැවැත් නුවරට පිණ්ඩපාතේ වඩින්න තාම කල් වැඩි. අපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකීන්ගේ ආරාමයට යනවා නම් හොඳයි. ඒ ආසන්නයේ තිබිලා තියෙනවා පරිබ්‍රාජක ආරාමයක්. එතෙන්ට යනවා නම් හොඳයි. යන්න කියලා මෙහෙම අදහසක් ඇති වෙනවා. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඒ පරිබ්‍රාජක ආරාමයට වැඩම කරනවා. ඒ වැඩම කරලා ඒ පරිබ්‍රාජකීන් සමග සතුටු සාමීචියේ යෙදිලා එකත් පසක වැඩ ඉන්නවා. මේ විදියට වැඩ ඉන්න ඒ භික්ෂුන් වහන්සේලාගෙන් ඒ තීර්ථක පරිබ්‍රාජකයෝ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. එවත්නි මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කාමයන්ගේ ප්‍රහාණය පනවනවා. අපිත් කාමයන්ගේ ප්‍රහාණයක් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේත් රූපයන්ගේ ප්‍රහාණයක් දේශනා කරනවා. අපිත් රූපයන්ගේ ප්‍රහාණයක් දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේත් වේදනාවේ ප්‍රහාණයක් දේශනා කරනවා. අපිත් වේදනාවේ ප්‍රහාණයක් දේශනා කරනවා. එතකොට මේ ශ්‍රමණ ගෞතමීන් වහන්සේගේ දේශනාවේ සහ අපේ දේශනාවේ, ශ්‍රමණ ගෞතමීන් වහන්සේගේ අනුශාසනාවේ සහ අපේ අනුශාසනාවේ මොකක්ද තියෙන වෙනස? වෙනසක් තියෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් අපි මේ දේශනා කරන දේම තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කියලා තමයි දැන් ඒ අයගේ අදහස. ඊට පස්සේ දැන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවම මේ භික්ෂුන් වහන්සේලා ඉතින් ඒ අදහස නේව අභිනන්දින්සු න පටික්කෝසින්සු, ඒකට එකඟ වුණෙත් නැහැ, ප්‍රතික්ෂේප කළෙත් නැහැ. භාග්‍යවතුන් වහන්සේ සමීපයේදී මේකේ අර්ථය දැනගන්න ඕන කියන අදහසින් එතනින් පිටත් වෙලා වැඩම කරනවා. පැහැදිලිද? කෙටියෙන්ම කිව්වොත් එතකොට මේ පරිබ්‍රාජකීන්ගේ අදහස ඒ ස්වාමීන් වහන්සේලා පිළිගත්තේ හෝ ප්‍රතික්ෂේප කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේගෙන් හරියට මේ සිදුවීම ගැන අපි දැනගෙනම ඉන්න ඕන කියන අදහසින් උත්තර නොදී ඒකට මේකයි ඒකට පිළිතුර කියලා කියන්නේ නැතුව වැඩම කළා කියන එකයි කියන්නේ. පැහැදිලිද? අපි බලමු අට කතාවේ ගැන තව අමතර විස්තරයක් තියෙනවා. දැන් මේ විදිහට කියන්නේ ඇත්තටම බුද්ධ දේශනාව වගේමද ඒ අයගේ තිබුණු දේශනාවත්? අපි බලමු කොහොමද වෙනස මොකක්ද කියලා තියෙනවා ඒ ගැන. තොර මෙතන සම්බහුලා භික්කූ කියපු පාටයත් අටකතාවේ විස්තර කරනවා. විනය ක්‍රමේට තුන් දෙනෙකුට තමයි සම්බහුලා කියලා කියන්නේ. ඊට වෙලීනම් සංඝ කියන වචනේ යොදනවා. සූත්‍රාන්ත දේශනාවලදී තුන් දෙනෙකුට තුන් දෙනා කියලාම කියලා තියෙනවා, තයෝ කියලාම. ඊට වෙලීනම් සම්බහුලා කියලා කියනවා සූත්‍ර පිටකේ. පැහැදිලිනේ? මේ ඒ නිසා මෙතනදී සම්බහුලා කියලා අදහස් කළේ තුන් දෙනෙකුට වැඩි පිරිසක් කියන එකයි තේරුම. පැහැදිලිනේ? එතකොට පිඬු පිනිස පිවිසියා කියලා මේ අතීත ක්‍රියාපදයෙන් තියෙන්නේ. ඉතින් ඒ පිවිසීම සඳහා නිකුත් පිට වුණ නිසා තාම පිණ්ඩපාතයටම ගියා නෙවෙයි. නමුත් ඒ සඳහා ආරාමයෙන් පිටත් වෙලා තියෙන්නේ. ඒකයි පිණ්ඩපාතය අවසන් කරලා නෙවෙයි. පැහැදිලි? ගමට ගියේ නැතත් ගමට ගියා කියන විවහාරය අපි කියනවනේ අන්න ඒ වගේ මෙතනදිත් පිණ්ඩපාතය ආරම්භ නොකලත් තාම ඒ සඳහානි වැඩම කළේ. ඒ නිසා දැන් පිටත් වුණා කියන අතීත ක්‍රියාපදයෙන් තිබ්බා කියලයි මෙතනින් කියන්නේ. මේ පරිබ්‍රාජක ආරාමය කියලා අදහස් කළේ දෙව්රම් වෙහෙරට නුදුරේ තිබුණලු අන්‍ය තීර්ථක පරිබ්‍රාජක ආරාමයක්. ඒ සඳහා තමයි මේ කියලා තියෙන්නේ. සමනෝ ආවුසෝ ගෝතමෝ කියලා ඒ කිව්ව ඉතින් ඇවැත්නි ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රෝන් වහන්සේ ශ්‍රමණ ගෞතමීන් වහන්සේ මෙහෙම කියනවනේ අපිත් මෙන්න මෙහෙමයි ඒක කියලා තියෙන්නේ කියලා මේ විදිහට කිව්වයි කියන එකයි කියන්නේ. කාමානම් පරිඤ්ඤං කියන වචනේ තේරුම කාමයන්ගේ ප්‍රහාණය සමතික්‍රමණය කියන එකයි. රූප වේදනා සම්බන්ධවත් ඒ විදියයි. එතකොට කාමානම් පරිඤ්ඤං කියලා කිව්වේ කාම ප්‍රහාණය කියන එකයි. පැහැදිලිනේ? පැහැදිලිද? ආ හරි. ඔන්න ඊට පස්සේ මේ කාරණාව අට කතාවේ පැහැදිලි කරලා විස්තර කරනවා. දැන් මේ ටික නොතිබුණා නම් එහෙම අපි දන්නෙත් නැහැ මේ දෙකේ වෙනස මොකක්ද කියලා. පැහැදිලිද? ඒ නිසා අට කතාවේ විස්තර කරනවා ඒ අයගේ තිබුණු දැක්ම මොකක්ද දහමි කියවෙන්නේ කොහොමද කියන එක. එතකොට තීර්ථකයෝ තත්ත තිට්ඨියා සකසමයන් ඥානන්තා කාමානම් පරිඤ්ඤම් පඤ්ඤබෙය්‍යුම් පඨමඥානං වදමානා. ආ මේක පරිවර්තනය කරමු බලන්න කවුරු හරි. මේ මුල් වාක්‍ය කවුද? කැමැත්තෙන් කවුරු හරි කියන්න බලනවාද? විපස්සී අයස්ම බලනවාද? කවුරු හරි කැමැත්තෙන්? ඥානකෝවිද අයස්ම මෙතන මේ ටික. තත් එහිලා තිත්තිහා තීර්ථකයෝ සක සමයන් ජානන්තා සොකීය සමය දන්නාහු පඨමඥානං වදමානා කාමානම් පරිඤ්ඤම් පඤ්ඤපෙය්‍යු. පැහැදිලිද? ප්‍රථම ධ්‍යානය කියමින් ප්‍රකාශ කරමින් කාමයන්ගේ පරිඤ්ඤාව පණවෙනවා. එහෙම නැත්නම් ඒ අය කාමයන්ගේ ප්‍රහාණය කියලා සලකන්නේ ප්‍රථම ධ්‍යානෙට. කවුද? තීර්ථකයෝ. ඇයි ඒ? දැන් කාමයන්ගෙන් වෙන් වෙලා තමයි රූපාවචර ධ්‍යාන උපදවන්න ඕන. කාම තෘෂ්ණාව යටපත් කරන්න ඕනනේ. හැබැයි දැන් මේක සමුච්ඡේද ප්‍රහාණයක්ද? නැහැ. මොකද ඒ අයට සමුච්ඡේද ප්‍රහාණය විෂය නැහැ. පැහැදිලිද? එතකොට රූප පරිඥාව ඒ අය පණවන්නේ අරූප භවය දක්වමින්. පැහැදිලිද? වේදනාවන්ගේ ප්‍රහාණය දක්වන්නේ අසඤ්ඤ භවය දක්වමින්. පැහැදිලිද? මොකද අසඤ්ඤ භවයේ වේදනාව නැහෙනේ. නමුත් ආපහු මේ දේවල් උපදින්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඒ භවයෙන් චුත වුණ ගමන්ම චුත වෙලා ආපහු පහළ භවයකට ආවම ආපහු මේ දේවල් පහළ වෙනවා. ඒ නිසා මේවා සමුච්ඡේද ප්‍රහාණයක් නෙවෙයි. දැන් මේ කට්ටියගේ දහමේ එහෙම කියවිලා තිබුණාට තේ පන ඕහු අනාහි ඉදං නාම පඨමඥානං අයං රූප භවෝ අයං අරූප භවෝ තිපි න ජානಂತಿ. මේක තමයි ප්‍රථම ධානය. මේ අරූප භවය මේ රූප භවය කියන ටිකවත් ඒ අය දන්නේ නැහැ. ඒ ටික වෙන් කරලා කියන්නවත් ඒ අයගේ දැනීමක් නැහැ. ඒ අය එහෙම පණවන්න හැකියාවක් නැතුවම හුදෙක් අපි මෙහෙම පණවනවා අපි මෙහෙම පණවනවායි කියලා අපි මෙහෙම දක්වනවා කියලා කියනවා. හැබැයි ඒ වුණාට ඒ අය මේ දේවල් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන හෝ ඒක ගැන අත්දැකීමක් ඇතුව කියනව නෙවෙයි. පැහැදිලි නේද? භාග්‍යවතුන් වහන්සේ කාමයන්ගේ ප්‍රහාණය අනාගාමී මාර්ගේනොත්, රූප වේදනාවන්ගේ ප්‍රහාණය අරිහත් මාර්ගේනොත් පනවනවා. පැහැදිලිද? එතකොට භාග්‍යවතුන් වහන්සේ කාමයන්ගේ ප්‍රහාණය කියලා දේශනා කරන්නේ කාම රාගයේ අන ඉතිරියක් නැති අනවශේෂ ප්‍රහාණය. ඉතිරියක් නැති සමුච්ඡේද ප්‍රහාණය සිද්ධ වෙන අනාගාමි මාර්ගය. පැහැදිලිද? එතකොට රූප රාග සහ වේදනාවන්ගේ ප්‍රහාණය සිද්ධ වෙන්නේ කොහෙදිද? අරහත් මාර්ග ඥානෙදී. ඒ නිසා තමයි රූප වේදනාවන්ගේ ප්‍රහාණය භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ අරහත් මාර්ග ඥානෙ අරහත්වය. එතකොට මෙච්චර විශේෂයක් තියෙද්දි, මෙච්චර මේ තරම් වෙනසක් තියෙද්දි ඒ අය කියනවා ඉදනෝ ආවුසෝ කෝ විශේෂෝ. එවත් මොකක්ද එතකොට අපි අපි මේ මේ දේශනාවන් දෙකේ වෙනස මොකක්ද කියලා ඒ අය අහනවලු. මේ තරම් මහා ලොකු වෙනසක් තියෙද්දි පැහැදිලි නේද? එතකොට මෙතනදී කියවෙන්නේ ඉතින් දැන් ඒ අය මේ සමුච්ඡේද ප්‍රහාණයක් කියන දෙයක් ගැන දන්නේත් නැහැ. අහලවත් නැහැ. මේ විදියට දැන් ඒ රූපාවචර ධානාදිය ගැන ඒ අය කිව්වට ඒ දේවල් අත්දැකලත් නැහැ. ඒ තරම් මහ ලොකු වෙනසක් තියෙනවා. නමුත් ඒ අයගේ අර දේශනාවේදී අනිත් අයට කියද්දි මේ විදියට කරුණු කියනවා. ඒ වගේ අය දැනුත් ඉන්නවා ඉතින් නේද ලෝකේ? ඔව් දැනටත් ඉන්නවා. ඔව් මේ සමහර ඒවා නම් ඊට කලින් බ්‍රාහ්මණ ආගම් වල එහෙම දැන් ධ්‍යාන අභිඥාදී තිබිලා තියෙනවානේ. එතකොට වෙන ආගමක කියවෙන කරුණක් මුල් කරගෙන ඒවා හැදුනා වෙන්න පුළුවන්. දැන් මේ හැම ආගමක්ම භාග්‍යතුන් වහන්සේගේ පහළ වීමෙන් පස්සේ නෙවෙයි ඊට කලින් තිබුණ ඒවා තියෙනවා. ඒ තියෙන ඒවා එතකොට කොහොමද ඒ අයට ඒ කරුණු එන්නේ? දැන් ත්‍රිවේදයේ එහෙම කියවෙනවානේ ධ්‍යාන අභිඥා ගැන. ඒවා ඇත්තටම ත්‍රිවේදයට ඇතුළත් උනේ කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ දේශනාවන් ඔස්සේ. ඒ ගැන විස්තර අපි පසුව කතා කරමු. එතකොට ඒ වේදය සකස් කරපු ඒ මුල් ඉසිවරු ඒ අය අභිඥාලාභියෝ. ඒ අය පෙර අතීතය බලාගෙන යද්දී කාශ්‍යප බුද්ධ ශාසනය දකිනවා. නමුත් ඒ අයට විපස්සනා කොටස විශේෂ වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කාශ්‍යප බුද්ධ ශාසනයේ තියෙන සීල සමාධි කොටස් ටික ගොනු කරගෙන ඒක යොදාගෙන ත්‍රිවේදය රචනා කළා කියලා කියලා තියෙනවා. පැහැදිලිද? ඒ ඔස්සේ ඒ වයින් කැඩිලා ආපු දේවල් වෙන්න පුළුවන් මේ ආගමොත්. වේදනාව ඒ කියන්නේ ඒ අයගේ කියන විදියද? නැහැ. මේ අසඤ්ඤ සත්‍යය. නැහැ. ඉතින් මේ ත්‍රිවේදයේ තව අමතර කරුණු ගොඩක් තියෙනවා වෙනස් මත. ඒ බුද්ධ ශාසනයේ තිබුණ ඔක්කොම ගත්තා නෙවෙයි. ඊට පස්සේ ඒ අය අලුතෙන් තව කරුණු එකතු කරලානේ වේදේ සකස් කරා. ඔව් ත්‍රිවේදයේ ඉගෙන ගන්න ඕනේ. අපි මේ ටික ඉගෙන ගත්තම අවශ්‍ය දේවල් ටික තියෙනවා මේකේ. ත්‍රිපිටකය ඉගෙන ගත්තම ඒ අවශ්‍ය දේවල් ටික දේශනා කරලා තියෙනවා. හරි. ඊට පස්සේ දැන් මේ මේ ටිකෙන් විස්තර වෙන්නේ ඒ අය අර අහපු කාරණාව. ඉතින් දැන් මේ ධම්මදේශනාය වා ධම්මදේශනම් කියලා ඒ පාඩයක් එහෙම ආවනේ. ඉතින් ඒ ටිකේ තේරුම ඉතින් මේ වගේ දේශනාවන් දෙකේ සමානතාවය සමානකමක් තියෙනවා නේද? ඉතින් ඔයගොල්ලන්ගේ දේශනාවත් අපේ දේශනාවෙත් වෙනස මොකක්ද කියන එකයි මේ කියලා තියෙන්නේ. පේනවා ඇති. යදිදං සමනස්ස වාගෝතමස්ස ධම්මදේශනාය සද්දින් අම්හාකං ධම්මදේශනාය. අම්හාකං වා ධම්මදේශනාය සද්දින් සමනස්ස ගෝතමස්ස ධම්මදේශනං ආරබ්බ නානාකරණං උච්චේත. ඔය විදිහට මේ දෙකේ වෙනසක් කියන්න පුළුවන්ද තියෙනවා නම් ඒ මොකක්ද වෙනස කියලායි ඇහුවා කියන්නේ. එහෙම නානාකරණයක් කියනවා නම් ඒ වෙනස කුමක්ද කියලාලු ඒ කට්ටිය අහන්නේ. ඊට පස්සේ විස්තර කරන්නේ හරියට මේ තමන්ගේ ඒ ලබ්ධි වචනය ඇසුරු කරගෙන හරියට රන් නිෂ්කයක්, එහෙම නැත්නම් අපි හිතමුකෝ රන් කාසියක් හරි මොකක් හරි කියලා. ඒක හරියටම මැද්දෙන් කැපුවොත් එහෙම ওই දෙකේ වෙනසක් නැහෙනි කැලි දෙකේ. ඒ භාග දෙකේ නේද? අන්න ඒ වගේ මේ බුද්ධ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයත් ඒ අයගේ ලබ්ධියත් සංසන්දනය කළා කියලා කියනවා. මේ තරම් වෙනසක් තියෙද්දී ඒ අය ඒ විදිහට සමාන තැනක තැබුවා කියනවා. සම දුරං තපයින්සු, සම තැනක තැබුවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සහ ඒ තීර්ථකයන්ගේ දේශනාව. ඊට පස්සේ මේ නේවා අභිනන්දින්සු න පටික්කෝසින්සු කියන පාඨවල එතන කියන්නේ ඒක එහෙමයි කියලා පිළිගත්තෙත් නැහැ, ඒක එහෙම නෙවෙයි කියලා ප්‍රතික්ෂේප කළෙත් නැහැ. හේතුව මොකද? ඒ තීර්ථකයෝ ඉතින් අන්ධයෝ වගේ, දැනගෙනත් හරියට දැනගෙනත් කියනවා, සමහර විට මොකුත් දන්නේ නැතුවත් කියනවා. ඒ නිසා ඉතින් ඒක ගැන සතුටු වෙන්නේ නැහැ. ඒත් එක්කම ඇයි ප්‍රතික්ෂේප කළේ නැත්තේ? අර පරිඥා කියන වචනයක් කියුණානේ නේද? කාමයන්ගේ ප්‍රහාණය කියන වගේ වචනයක් දැන් මෙතන කියුණානේ. ඔයගොල්ලන්ගේ කාමයන්ගේ ප්‍රහාණයක් කියනවා, අපිත් ඒක කියවෙනවා කියලා. ඒ නිසා ප්‍රතික්ෂේප කරන්නත් බෑ. මේ ඒ ධාර්මික කරුණකුත් තියෙනවා වගේ කියවෙන නිසා. ඒත් එක්කම කියනවා ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඒ සක සමය පර සමය කියන දෙකේ මනා කුසලත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා දැන් බුදුදා භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ගැන දැනගෙන තිබුණත් ඒ අයගේ දේශනාව ගැන හරියට දන්නේ නැත්නම් අපිට ওই දෙක සසඳන්න අපිට තේරෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඒ නිසා මේ ප්‍රතික්ෂේපය හෝ පිළිගැනීම කළේ නැහැ කියලායි කියලා තියෙන්නේ. තියේ භික්ෂුන් වහන්සේලා ඉතින් මේ දෙක සසඳන්න තරම් ඒ දෙක පිළිබඳව ඒ තරුණ වැඩිපුර හොයලා දැනගෙන තිබිලා නැහැ. එදිරින් දැන් අපි උනත් දන්නේ නැහෙනේ සමහර විට වෙන ආගමක තියෙන කරුණක් ගැන අපෙන් ඇහුවොත් අපිට ත්‍රිපිටකයේ තියෙන්නේ මෙහෙමයි කියලා කියන්න පුළුවන්. ඒ අය ඒ වචනයක් අරගෙන කිව්වොත් ඒ අය එකෙන් අදහස් කරන අර්ථය මොකද්ද කියලා දන්නේ නැහෙනේ අපි. එදිරින් නේද? ඒ නිසා අපිට සමහර විට උත්තරයක් දෙන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඒ තැනක අහන්න ඕන ඔයගොල්ලන් ඒකෙන් අදහස් කළේ මොකක්ද? එහෙම ප්‍රශ්න කරන්න ඕන. එතකොට උත්තර දෙන්න පුළුවන්. ඒ අදහස් කරන විදිය කිව්වොත් හරිද වැරදිද කියලා විස්තර කරන්න පුළුවන්. පැහැදිලි නේ? ඉතින් අනිත් ඒ ආගම ගැන දන්නේ නැත්නම් ඉතින් බෑනේ. ඈ? ඔව් එහෙම වුණත් ඉතින් පුළුවන්. ඒ අයගේ හිත් එහෙම බලලා ඉතින් පුළුවන් නේද? ඔව්. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේ විදියට ඒකට උත්තරයක් දෙන්නෙත් නැතුව ඒ ස්වාමීන් වහන්සේලා පිණ්ඩපාතය අවසන් කරලා භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනට වැඩම කරලා මේ උණ සිදුවීම ආපහු සම්පූර්ණ ඒ විදිහටම දේශනා කළා. භාග්‍යතුන් වහන්සේට මතක් කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට මේ ඊළඟ ඡේදයෙන් තියෙන්නේ ඒ උණ සිදුවීම ආපහු භාග්‍යතුන් වහන්සේට මතක් කරපු කාරණාව. ඊළඟට මෙන්න භාග්‍යතුන් වහන්සේ ඒකට දුන්න පිළිතුර. ඒක අපි කවුරු හරි කියවමු නේද ඉක්මනට? කවුද කියවන්නේ? ආනන්දයන්ස්ම කියවනවා.
ඒවං වාදිනෝ භික්කවේ අඤ්ඤතිත්‍යා පරිභාජකා ඒවමස්ස වචනීයා කෝපනාසෝ කාමානං අස්සාදෝ කෝ ආදීනෝ කිං නිස්සරණං කෝ රූපානං අස්සාදෝ කෝ ආදීනෝ කිං නිස්සරණං කෝ කෝ වේදනානම් අස්සාදෝ කෝ ආදීනෝ කිං නිස්සරණන්ති එවං පුට්ටා භික්ඛවේ අඤ්ඤතිත්‍යා පරිභාජකා නචේව සම්පායිස්සන්ති උත්තරින්ච විගාතං ආපජ්ජිස්සන්ති තං කිස්ස හේතු යතා තං භික්ඛවේ
අවිස්සයස්මින්
අවිස්සයස්මින් නාහං තං භික්ඛවේ පස්සාමි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාරේ සදේව මනුසාය යෝ ඉමේසං පඤ්ඤානං වෙය්‍යාකරණේන චිත්තං ආරාදෙය අඤ්ඤත්‍ර තථාගතේන වා තථාගත ශාවකේන වා ිතෝ වා පනසුත්වා.
හා, එතකොට මේ විදියට කරුණු කියන්නා වූ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකීන්ගෙන් මෙන්න මේ විදියට අහන්න අවශ්‍යයි, මේ විදියට අහන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා. එතකොට ඒ අර විදියට කරුණු කියනවා නම් ඒ පරිබ්‍රාජකීන්ගෙන් මෙහෙම අහන්න. කොහොමද අහන්න කියන්නේ? එවත්නි, මේ කාමයන්ගේ ආස්වාදය කියන්නේ මොකක්ද? කාමයන්ගේ ආදීනවය, කාමයන්ගේ නිස්සරණය කියන්නේ මොකක්ද කියලා ඒ අයගෙන් ප්‍රශ්න අහන්න. ඒ වගේම රූපයන් සම්බන්ධවත්, වේදනාවන් සම්බන්ධවත්, ඒ විදිහටම ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය කියන්නේ මොකක්ද කියලා අහන්න. මේ විදිහට ඇහුවම ඒ අය කරුණු ගලපලා උත්තර දෙන්න සමත් වෙන්නේ නැහැ. මේ සම්පායිසන්ති කියන න චේව සම්පායිසන්ති ඒ වචනය අටුවාවෙත් විස්තර කරනවා. කරුණු ගලපලා උත්තර දෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තවදුරටත් මේ ප්‍රශ්න ආපහු ඇහුවොත් එහෙම ඒ අය බොහොම වෙහෙසටපත් වෙනවා උත්තර දී ගන්න බැරිකම නිසා. මොකක්ද ඒකට හේතුව? යතහතම් භික්ඛවේ අවිසයස්මින්, මේක ඒ අයට විෂය නොවන කරුණක් සම්බන්ධව අහපු ප්‍රශ්නයක් නිසා. මොකද ඒ අයට මේක විෂය වෙන්නේ නැහැ, ඒ අයට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ දෙවියන් සහිත, මාරයන් සහිත, බ්‍රහ්මයන් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න, එහෙම විසඳලා සිත සතුටු කරන්න පුළුවන් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සහ දෙවි මිනිස් මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා හැර වෙන කෙනෙක්ව දකින්නේ නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේගෙන් හෝ භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකගේ ශ්‍රාවකයන්ගෙන් තමයි මේකට පිළිතුරක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ිතෝ වා පනසුත්වා, ඒ භාග්‍යවතුන් වහන්සේගෙන් හෝ ශ්‍රාවකයන් වහන්සේ කෙනෙක්ගෙන් අහපු කෙනෙකුට තමයි මේ උත්තරේ දෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව වෙන කෙනෙකුට නම් මේකට ගලපලා කරුණු දක්වන්න පුළුවන්කමක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. කෙටියෙන්ම කිව්වොත්, එතකොට මේ බුද්ධ ශාසනයෙන් තොර පිට කෙනෙකුට, ඒ බුද්ධ ශාසනයෙන් දැනගත්තනම් හැරෙන්න වෙන කෙනෙකුට කරුණු ගලපලා මේ ටික විස්තර කරන්න පුළුවන්කමක් නැහැ. මේ කාමයන්ගේ ආස්වාදය, ආදීනව, නිස්සරණ ආදී ඒ අයට පැහැදිලිව කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන එකයි තේරුම. පැහැදිලි නේද? හරි. මේ වෙනකන් අපි අටුවාවත් කතා කරලා ඊට අදාළව මේ අපි අර කීවේ නචේව සම්පායිසන්ති තී සම්පාදෙත්වා කතේතුන් න සක්කිස්සන්ති. එතකොට හරියට කරුණු ගලපලා කියන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. උත්තරීච විඝාතං කියලා කිව්වේ ඒ විදියට කියන්න බැරි වෙද්දී ඊට පසුව ප්‍රශ්න අහන්න අහන්න දුකටපත් වෙනවා. ඒකයි මේ කියන්නේ හරියට කරුණු ගලපලා කියන්න බැරි වෙද්දී ඒක දුකක් වෙහෙසක් බවට පත් වෙනවා. දැන් අපි හිතමුකෝ අපට මොනවා හරි තේරෙන්නේ නැහැ. මොනවා හරි අපහැදිලි දෙයක් තියෙනවා. කවුරු හරි ඒකෙන්ම ප්‍රශ්න අහනවා. අපි හිතමු දැන් ව්‍යාකරණවල අපට කිතක පාඩම අහු වෙලා නැහැ. කවුරු හරි ඇවිල්ලා ඒකෙම ප්‍රශ්න අහනවා ආයෙත්. හරිම සතුටුයිද? එතකොට මේ අපහසුවට දුකටපත් වෙනවා වගේ මෙන්න මේ අයටත් ඒ වගේම වැඩක් වෙනවා කියලයි මේ කියන්නේ. පැහැදිලිද? ඒ අයටත් එතකොට ඒ බැරි දෙයක් තේරෙන්නේ නැති නොවැටහින දෙයක් ගැන නැවත නැවත ප්‍රශ්න ඇහුවොත් ඒ අය දුකටපත් වෙනවා. හරි, ඒකයි මේ කියලා තියෙන්නේ. එතකොට මේ සදේවකේ සමාරකේ කියන පාඩ ගැන විස්තර කරනවා. ඉතින් දෙවියන් සහිත, මාරයින් සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණීන් සහිත ওই විදියට. එතකොට මේ මුල් වචන තුන මේ ලෝකය පිළිබඳව, ලෝකය කියන වචනයෙහි බහාලා, ඊට පස්සේ අර පජාය කියලා පාඩ දෙකක් තියෙනවානේ. ඒ පාඨ දෙකත් සමග වචන එතකොට පහක් තියෙනවා ඔක්කොම. පේනම ඇති. සදේවකේ, සමාරකේ, සබ්‍රක්‍මකේ, ලෝකේ කියලා ඒ ටික ගන්න ඕන අර්ථය වෙනම. සස්සමන බ්‍රාහ්මණියා පජාය. එතකොට ශ්‍රමණ සහ ශ්‍රමණ ප්‍රජාව, බ්‍රාහ්මණ ප්‍රජාව කියන වචන දෙකත් එකතු වුණාම ඔක්කොම වචන පහකින් මේ විස්තර වෙනවා. ඒ පහෙන්ම කියවෙන්නේ මේ සත්ව ලෝකයයි. එතකොට මේ සත්ව සියලු සත්ව ලෝකය ඇතුළත් වෙන විදියට තමයි භාග්‍යවතුන් වහන්සේ මේ වචන යොදලා තියෙන්නේ. එතකොට කෙටියෙන්ම ඒකයි මේ තේරුම. මේ දෙවියන් සහිත, දෙවියන් ආදී ප්‍රභේද සහිත ලෝකයේ ඉබඳු දෙවියෙක් හෝ මනුස්සයෙක් හෝ දකින්නේ නැහැ. කොයි වගේ කෙනෙක්ද මේ ප්‍රශ්නයට පැහැදිලිව උත්තර දෙන්න පුළුවන් විදිය? පැහැදිලිනේ, ඒකයි තේරුම. ඉතෝවාපන සුත්වා කියලා මේ කිව්වේ. ඉතෝවාපන මම ශාසනතෝ සුත්වා, ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයෙන් මේ කරුණු දැනගෙන තථාගත නොවු කෙනෙකුටත්, ඒ වගේම තථාගත ශ්‍රාවක නොවුණු කෙනෙකුටත් පුළුවන් ඕනනම් කරුණු කියන්න. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයෙන් තොරතුරු දැනගත්තා නම් කියන්නේ ඒ කෙනාට පුළුවන් මේකට උත්තර දෙන්න. එහෙම නැතුව නම් ඒ විදිහේ කරුණක් ගලපලා කියන්න පුළුවන් කෙනෙක් නැත්තේ. පැහැදිලි නේද? හරි, මේ වෙනකන් කතා කරපු ටිකේ මොකක් හෝ ගැටලුවක් තියෙන ඉක්මනට අහමු බලන්න. ඔව්, මෙතන විශේෂ බාහිරය ගැන තමයි විශේෂයෙන් කියන්නේ. ඒ කාලේ එහෙම ගිහින් තියෙනවා. ඒ අයත් ඇවිල්ලා තියෙනවානේ භාග්‍යතුන් වහන්සේ මන ගහෙන්ද. තරහක් නෑ එහෙම. දැන් ඒ අනේ තීර්ථකයෝ තර ඇවිල්ලා තියෙන භාග්‍යතුන් වහන්සේ එක්ක ධර්ම සාකච්ඡා කරන්න. ඒ වගේ තමයි. ඒ කාලේ එහෙම තරහ පියාගන්නේ නෑ. එහෙම දැන් අමනාප වුණොත් ඉතින් ධම දේශනා කරන්නත් බැහැනේ. ඉතින් එහෙම එං භාග්‍යතුන් වහන්සේ ජීවමාන කාලේ ඉතින් මේ බොහෝ පිරිසක් බ්‍රාහ්මණ ආගමිකය, ඉතින් වෙන ආගම්වල නායකයෝ කොයිතරම් පිරිසක් භාග්‍යතුන් වහන්සේ සරණ ගියාද නේද? ඔය සුත්ත නිපාතේ හිම කියවෙන ගොඩක් කරුණු තියෙන. ඉතින් වෙන ආගම්වල ප්‍රධානියෝ ගොඩ දෙනෙක් ඒ වගේ ශාසනීය පැවිදි වෙලා මාර්ගඵල ලැබුවා. එහෙම දැනට වුණත් අපි එහෙම බෙදීම් තියාගන්න හොඳ නැහැ. ඉතින් අපි මෛත්‍රී කරද්දී ඒ අය වෙන් කරලා අනිත් ආගම් වල අය හැර මේ අයට විතරයි කියලාද අපි මෛත්‍රී කරන්නේ? පැහැදිලි නේද? එතකොට එහෙම බෙදීම් තියාගත්තොත් තමයි දැන් භාග්‍යතුන් වහන්සේ පහළ වෙන යුගයේ වෙද්දී ආගම් ભેදයක් තිබුණාද? දැන් බුද්ධාගමේ අය කියලා ඒ කාලේ හිටියද කවුරු? භාග්‍යතුන් වහන්සේ පහළ වෙද්දී භාග්‍යතුන් වහන්සේ බණ කිව්වේ බෞද්ධයින්ටද? භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළේ බෞද්ධයින්ටද කාටද? ඉතින් අන්‍යාගමිකයි ඒ වෙද්දි බෞද්ධෝ නැහැ. පැහැදිලි නේද? ඒ නිසා ඉතින් ඒ කාලේ ස්වාමීන් වහන්සේලා හැම වැඩම කරලා සාකච්ඡා කරලා තියෙනවා ධර්ම සාකච්ඡා. පැහැදිලිද? එතකොට ඉතින් ඒ විදිහට සාකච්ඡා කරන්න පරිසරයේ තිබුණම ඒ අය අතරින් බොහෝ පිරිසක් පැහැදිලා සාසනයට එනවා. දැන් කුරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප, ඉතින් ඒ පිරිස් වෙනම ජටිල තාපසවරුනි. ඉතින් ඒ වෙනම ආගමක්. ඉතින් ඒ අය වෙන ආගම් වල ආයෙනි කියලා භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා නොකර හිටියා නම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? සාරිපුත්ත මුගලන් මහරහතන් වහන්සේලා සංජය පරිබ්‍රාජකතුමාගේ ශිෂ්‍යෝ. එතකොට ඒ පරිබ්‍රාජක කියන්නේ වෙනම පැවිදි කණ්ඩායමක්. එතකොට ඒ අය වෙනම ආගමක් අදහපු අය. පැහැදිලි නේ? ඒක නිසා ඉතින් ඒ වෙන ආගමක අය වුණත් ඉතින් අපි ඒ කරුණාවෙන් කරුණු කියලා දෙන්න ඕන. එතකොට ඒ අය කරුණු තේරුම් අරගෙන දහම පිළිපදිනවා. දැන් අපි මේ නා උයනේ පැවිදි වෙලා ඉන්න විදේශ ආයස්මලා බෞද්ධ අයද කලින් නේද? ඒ අය ඉතින් කරුණාවෙන් අපි දහම් කරුණු කිව්වම තේරුම් අවබෝධ කරගන්න අය ඊට පස්සේ ඒ අදහස අතහැරලා පැවිදි වෙනවා. පැවිදි වෙන්නේ ආ හරි. උපදවා ගත්තා කියලා නෙමෙයි කියන්නේ. ඒ අය උපදවා ගත්තා කියලා කියන්නේ නැහැ. ඒ අය දන්නේ නැහැ කියලා කියන්නේ. ඒ අය උපදවන්නෙත් නැහැ. ඒ තීර්ථකයෝ නැ නැ නැ. මේ අය ගැන කියන්නේ ඒ අය ඉපදෙව්වා කියලා කියන්නේ. ඒ අය උගන්වනවා විතරයි. නමුත් ඒ අය මේ දේවල් ප්‍රායෝගිකව කරන්න දන්නේ නැහැ කියලායි කියලා තියෙනවා. ඔව් ඉතින් ඒ උපදවන අය ඉන්නවා. දැන් මේ කියන අය ගැන නෙවෙයි ඒ කියන්නේ. දැන් පැහැදිලි නේ? දැන් ආලාර කාලාම බුද්ධකරාම පුත්ත ඒ වගේ අයත් යම් තාපස පැවිද්දක් කරානේ. ඒ අය ඉතින් දන්නවා මේ මේ දේවල් මේ මේ විදිහටයි වෙන්නේ කියලා. පැහැදිලි නේ? මේ කියන්නේ මෙතන කියවුණු ඒ තීර්ථකයෝ සම්බන්ධව ඒ අය මේ ධ්‍යාන ගැන දන්නේ නැහැ කියලායි. ඊළඟ ඡේදේ කවුද කියවන්නේ? ගුණාලංකාරයස්ම කියමු බලන්න. 66
අවසන්. කෝච භික්කවේ කාමානං අස්සාදෝ පංචමේ භික්කවේ කාමගුණා කතමේ පංච චක්ඛුඤ්ඤේයා රූපා ဣත්තහ කාන්තා මනාපා පියරූපා කාමූපසංවිතා රජනීයා සෝත විඤ්ඤේයා සද්ධා වේයාලං ගහන විඤ්ඤේයා ගන්ධා ජීවහා විඤ්ඤේයා රසා කාය විඤ්ඤේයා පොට්ටම්බා ဣත්තහ කාන්තා මනාපා පියරූපා කාමූපසංවිතා රජනීයා ඉමේ කොහ භික්කවේ පංචකාමගුණා යං කොහ භික්කවේ ඉමේ පංචකාමගුණේ පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනසං අයං කාමානං අස්සාදෝ.
හා පැහැදිලිද? කාමයන්ගේ භාග්‍යතුන් වහන්සේ අහන ප්‍රශ්නයක්. කෝච භික්කවේ කාමානං අස්සාදෝ. දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද මේ කාමයන්ගේ ආස්වාදයක් නැහැ කියලා? එහෙම දේශනා කළාද? එහෙම දේශනා කරේ නැහැ. මේ කාමයන්ගේ ආස්වාදයක් තියෙනවා. මොකක්ද ඒ ආස්වාදය කියලා කියන්නේ? පංචමේ භික්කවේ කාම ගුණ. මේ කාම ගුණ පහක් තියෙනවා. මොනවද? ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාවයක් ඇත්තා වූ, කාමෝපසංහිත රජනීය කියන්නේ ඇලෙන්නට සුදුසු වූ, ඇසින් දැනගත යුතු රූප තියෙනවා. එතකොට මේ වචනවල තේරුම් අපි ඉස්සරහට අටුවාවේ විස්තර කරනවා. ඒ නිසා අපි කෙටියෙන් කියාගෙන ගියේ. එතකොට ඒ විදිහටම කෙටියෙන්ම කිව්වොත් අපි බොහෝම කැමති වෙන රූප, අපි දකින්න කැමති වෙන රූප කියලා කියන්නේ කාම ගුණයක්. එතකොට තමන් අහන්න කැමති හොඳ ශබ්ද කියලා කියන්නේ කාම ගුණයක්. ඒ විදිහටම තමන් කැමති වෙන සුවඳ දේවල්, ඒ වගේම රස සහ ස්පර්ශ කියලා කියන්නේ කාම ගුණ කියලා හඳුන්වනවා. එතකොට මෙන්න මේ කියන කාම ගුණයන් නිසා යම් කිසි සුඛයක්, සෝමනස්සයක් උපදිනවද? මේ තමයි කාමයන්ගේ ආස්වාදය. කෙටියෙන්ම කිව්වොත් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිසා අපි කැමති වෙන, අපි ප්‍රිය කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නිසා යම්කිසි සුඛ වේදනාවක්, සෝමනස්ස වේදනාවක් උපදිනවද? ඒක තමයි කාමයන්ගේ ආස්වාදය. කෙටියෙන්ම කිව්ව සුඛ සෝමනස්ස වේදනාව. පැහැදිලිද? දැන් අපිට එහෙම උපදිනවද? සුඛ සෝමනස්ස වේදනා. තමන් කැමති ස්පර්ශයක් ලැබුණම සුඛ වේදනා උපදිනවා. එහෙම නැත් අනිත් රූප දකිද්දි අහද්දි එතනක මොන වේදනාවක් උපදින්නේ? සෝමනස්ස වේදනා උපදිනවා. නේද? එතකොට දැන් මේ මේ වේදනා ඇතැම් විටක ලෝභ හිත ඇසුරු කරන්නේ. නේද? එතකොට බොහෝ සෙයින්ම ලෝභ හිතනේ මේ අවස්ථාවක ඇති වෙන්නේ තමන් ක්‍රිය කරන රූප ශබ්ද ආදී ලැබෙද්දී. උදාහරණයක් කිව්වොත් ඔන්න තමන් ගිහි කාලේ බොහොම කැමැත්තෙන් හිටිය සින්දුවක් ඈතින් ඇහෙනවා. එතකොට මොන වගේ හිතක් ඇති වෙයිද? ආනන්දායාසම. ලෝභ හිතක් ඇති වෙනවා නේද? අන්න ඒ අවස්ථාවේදී ඒ ලෝභ හිතේ සෝමනස්ස වේදනාවක් තියෙනවද නැද්ද? තියෙනවා. දැන් බොහොම ඒ අරමුණ සතු අරමුණ පිළිබඳව සතුටු වෙන ගතිය. පැහැදිලිනේ? ආ, ඒ විදිහේ සෝමනස්ස වේදනාවක් ඇති වෙනවා. අන්න මේ මේකට තමයි කියන්නේ කාමයන්ගේ ආස්වාදය. තමන් කැමති දෙයක් දැක්කම, ඒ වගේම හොඳ සුවඳක් ලැබුණොත් එහෙම පිණ්ඩපාතේ වඩින අතරේ තමන් කැමති දේවල් මොන හෝ දෙයක සුවඳක් දැනෙනවා. පිණ්ඩපාතේ නොලැබුණත් ඒ දේ ඒ වුණාට ඒ සුවඳින් ඒකෙනු සෝමනස්සයක් ඇති වෙනවා. හැබැයි පසුව පටිගියකුත් ඇති වෙන්න පුළුවන්. මේක අපිට ලැබෙන්නේ නැහැ කියලා නේද? සුවඳ විතරයි අපිට ලැබෙන්නේ නැහැ කියලා. මේක ඒක තමයි ආස්වාදයේ ලැබෙන අවස්ථාවේ ඇති වෙන සෝමනස්ස වේදනාව. පැහැදිලිනේ? ආ. අපි ඒකේ අටකතාවේ කියන කරුණු ටික බලමු. ඊට පස්සේ මේ කාරණාව විස්තර කරන්න භාග්‍යතුන් වහන්සේ මේ අපි කලින් මතක් කරපු පාඩය දේශනා කළා. ඒ කලින් අර අහපු ප්‍රශ්නවලට උත්තර භාග්‍යතුන් වහන්සේම සපයනද. කාම ගුණා කියලා කියන්නේ කියද්දී මෙතන කාම කියලා වචනයක් තියෙනවා, ගුණ කියලා වචනයක් තියෙනවා. ඒතර කාම කියලා කියන්නේ කැමති වෙන විය යුතු අර්ථයෙන් කාම කියලා තියෙන වචනේ යෙදෙනවා. ඒත් එක්කම බන්ධනාර්ථයෙන් ගුණ කියන වචනේ යෙදෙනවා. ඒතර කාම බන්ධන කියන එකම තමයි තේරුම. කාම ගුණ කියද්දී කාම බන්ධන කියන එකයි. ඒ ගුණ කියන වචනේ තවත් අර්ථ තියෙනවා. නැත්තම් ගුණාලංකාර ආයතන බලන ඇති මගේ නම තේරුම කොහොමද ගන්නෙ මෙහෙම ගත්තොත් කියලා නේද? ඒකට එතන මේ පේනව ඇති අනුජානාමි භික්කවේ අහතානම් වත්තානම් දිගුණං සංඝාටි. ද්විගුණං සංඝාටින් කියන තැන ද්වි පටල කියන එකයි තේරුම. ද්විගුණ කියන එකේ තේරුම පටල දෙකක්. පටලට්ඨෝ ගුණට්ඨෝ. එතනදී පටල කියන අර්ථය තමයි ගුණ කියන වචනේ අර්ථය. දිගුණං සංඝාටින් කියන තැන. එතකොට ද්විගුණං කියලා කිව්වේ ද්වි පටලං කියන එකයි. පැහැදිලිනේ? පටල දෙක සිංහලෙම පටල කියලානේ කියන්නේ නේද? තේරෙනවා නේද මේ දෙපට කියන එක? පට දෙකක් සහිත. ඊට පස්සේ අච්චෙන්ති කාලා තරයන්ති රත්යෝ වයෝ ගුණා අනුපුබ්බං ජහಂತಿ කියන තැන මෙතන පේනවා ඇති. වයෝ ගුණා අනුපුබ්බං ජහಂತಿ. ඒකේ තේරුම රාශි අර්ථය. ගුණ කියන එකේ තේරුම රාශිය කියන එකයි. වයෝ රාශිය, එහෙම නැත්නම් වයස කියන රාශිය අනුපිළිවෙලින් ක්ෂය වෙලා යනවා කියන එකයි තේරුම. ඊට පස්සේ ආපහු මජ්ක්‍ධිම නිකායේම තියෙන සතගුණා දක්ඛිනා පාටිකං කිතබ්බා කියන පාඨයේ සතගුණා කියලා පාඨයක් තියෙනවා. සිය ගුණයක් දක්ෂිනාව බලාපොරොත්තු විය යුතුයි. කියන තැන සිය ගුණයක් කියන එකේ තේරුම සිය සියක් ආනිසංස කියන එකයි. ආනිසංස කියන අර්ථයෙන් තමයි ගුණ වචනේ යෙදුනේ. සිය සියක් ආනිසංස කියලා. එතකොට මේ යෙදුණු තැන් මොනවද? ඒ වගේ අර්ථ මොනවද කියලා දැන් එච්චර ඒක එච්චර වැදගත් නැහැ. පසු වේ තැන් අපි බලාගමු. එතකොට අන්තං අන්ත ගුණං කියන තැන්වල, ඒ වගේම කෛරා මාලා ගුණේ බහූ කියන තැන්වල අන්ත ගුණං කියලා කියන්නේ අන්ත බන්ධනං කියන අර්ථය. පැහැදිලිද? මාලා ගුණේ කිව්වේ මාලා බන්ධන කියන එකයි. මල් බන්ධන කියන එකයි. එතකොට මේ ඒ තැන්වලදී ගුණ කියන වචනයේ බැඳීම් කියන අර්ථයයි තිබුණේ. අන්න ඒ විදිහට මෙතනදිත් මේ සූත්‍රයේදිත් කාම ගුණා කියලා කියද්දී කාම බන්ධන කියන එකයි අර්ථය ගන්න ඕන කියලා කියනවා. පැහැදිලිනේ? ආ. කාම බන්ධන. ඊට පස්සේ එතනදි විස්තර කළානේ කාම ගුණ පහයි කියලා. ඒතකොට කාම බන්ධන පහක් තියෙනවා කියන එකයි කෙටියෙන්ම තේරුම. මොනවද? කැමති කැමති වෙන රූප, දකින්නට කැමති වෙන රූප, ඒවා තමයි කාම බන්ධන. පැහැදිලිනේ? ආ. චක්කු විඤ්ඤය කියන වචනේ තේරුම ඊට පස්සේ විස්තර කරනවා. චක්කු විඥාණයෙන් දැකිය යුතු කියන එක තමයි තේරුම. චක්කු විඤ්ඤය ඇසින් චක්කු විඥාණයෙන් දැකිය යුතු. පැහැදිලිනේ? ආ. එතකොට ඊළඟ පදත් එහෙමයි, ඒ වගේ තේරුම. ඊට පස්සේ ඔන්න අර තිබුණු වචනවල තේරුම මෙතන විස්තර කරනවා. ඉත්තා ඉත්තා අපි සිංහලෙන් කියනවා ඉෂ්ට රූප කියලා. මොකක්ද ඉෂ්ට කියන එකේ තේරුම? ඉෂ්ට ආරම්මණයක් කියන එකයි. එතකොට මේ විස්තර කරනවා පරිඉත්තාවා හොන්තු මාවා. ඉතින් මේක හෙව්වත් පරිඉත්ත කියන වචනේ හැදෙන්නේ පරියේසති කියන ක්‍රියාපදයෙන්. ඒකේ අතීත කිතකය. එතකොට මේක හොයලා තිබුණත් පරිේෂණය කරලා තිබුණත් පරිේෂණය කියලා කියන්නේ අපි හොයනවා කියන එකයි. එතකොට මේ අරමුණ තමන් හොයලා තිබුණත් නැතත් අපි ඒකට කියනවා ඉෂ්ට කියලා. පැහැදිලිනේ? එතකොට කාන්ත කියලා කියන්නේ කමනීය. කාන්ත හිත ඇලෙන විදියේ කියන එකයි තේරුම. මනාපා කියලා කියන්නේ මන වඩන. සිංහලෙනුත් කියන්නේ මන වඩන කියලා තේරෙනවා නේද? දැන් හිත බොහොම කැමති වෙන කියන එකයි මේ ඔක්කොගේම තේරුම. පිය රූපා කියලා කියන්නේ ප්‍රිය ස්වභාවයත්තා වූ ප්‍රිය ජාතික. කාමෝප සංහිතා කියලා කියන්නේ ඒක අරමුණු කරලා උපදින්නා වූ කාමයෙන් යුක්ත. එතකොට මේ අරමුණු කරද්දී කාමයන් ඒ අරමුණු කරද්දී ලෝභ හිත් ආදිය උපදිනවා. එතකොට ඒ විදිහේ අරමුණක් කියන එකයි. ඇලෙන්නට සුදුසු විදිහේ අරමුණක්. රජනීයා කියන එක විස්තර කරන්නේ රාග උප්පත්ති කාරණ බුතා. රජනීයා ඇලෙන්න සුදුසු රාගය ඉපදෙන්න කාරණයක් වුණ කියන එකයි තේරුම. එතකොට මේ වචන ඔක්කොගෙම කෙටියෙන්ම තේරුම මොකක්ද? විපස්සියායස්ම මොන වගේ අරමුණක්ද මේ? අපි බොහොම කැමති වෙන, ලබා ගන්න කැමති ඒ වගේ අරමුණු වලට තමයි මේ කියන්නේ කාම ගුණ කියලා. ඇසින් දැකින හෝ වේවා, ඉතිරි ඉන්ද්‍රියන් වලින් ගන්න ඒවා හෝ වේවා, අපි ලබා ගන්න කැමති අරමුණු වලට කියනවා කාම ගුණ කියලා. ඉෂ්ට කාන්ත මනාප කියලා කිව්වේ ඒ නිසයි. පැහැදිලි යති. හරි, ඊට පස්සේ ඊළඟ ඡේදය කාමයන්ගේ ආදීනවය ගැන තියෙන්නේ. කියමු බලන්න. ඒක පළවෙනි ඡේදේ අපි ඔක්කොම කියන්න ඕනේ නැහැ. පළවෙනි ඡේදේ විතරක් කියමු. අවුද ඥානෝපමායස්ම ක
කෝච භික්කවේ කාමානං ආදීනෝ ඉද භික්කවේ කුලපුත්තෝ යේන සිප්පට්ඨානේන ජීවිකං කප්පේති යදි මුද්දාය යදි ගණනාය යදි සංඛානේන යදි කසියා යදි වාණිජ්ජාය යදි ගෝරක්කේන යදි ඉස්සත්තේන යදි රාජ පෝරිසේන යදි සිප්පඤ්ඤතරේන සීතස්ස පුරක්කතෝ උන්හස්ස පුරක්කතෝ ධම්ස මකස වාතාතක සරිංසප සම්පස්සේහි විස්සමානෝ කුප්පිපාසාය මීයමානෝ අයම්පි භික්කවේ කාමානං ආදීනවෝ සන්දිට්ඨකෝ දුක්ඛක්ඛන්‍ධෝ කාම හේතු කාම නිදානං කාමාදිකරණං කාමාන මේව හේතු.
හා ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, මහණෙනි කාමයන්ගේ ආදීනවය කුමක්ද? මේ ලෝකයේ කුලපුත්‍රයෙක් ඉන්නවා යම් කිසි ශිල්ප ආයතනයකින් ජීවිකාව කරන ජීවත් වෙන. කොහොමද, මොන වගේ ශිල්පයකින්ද ජීවත් වෙන්නේ? මුද්දා ගණනා සංඛ්‍යාන කෘෂි වාණිජ ගවරකීම් ඒ වගේම ආයුධ ආදී අරගෙන කරන රැකියා ඒ වගේම රාජපුරුෂයින් වශයෙන් කටයුතු කිරීම ඒ වගේම වෙනත් යම් කිසි රැකියාවක්. එතකොට මේ විදිහට කටයුතු කරද්දී සීතලට මුහුණ දෙන්න වෙනවා, උණුසුමට මුහුණ දෙන්න වෙනවා, ඒ වගේම මැසි මදුරු සර්ප ආදී ස්පර්ශ වලින් පීඩාවට පත් වෙන්න වෙනවා, ඒ වගේම සාපිපාසාවෙන් මැරෙන්න වෙනවා. මහණෙනි මෙන්න මේ කියන ලද කරුණොත් කාමයන්ගේ තමන්ම අත්දකින්න පුළුවන් ආදීනවයක්. තමන්ටම අත්දකින්න පුළුවන් ආදීනවයක් තමයි මේ දේශනා කළේ දුක්ඛස්කන්ධයක්. එතකොට කාමයන් හේතුවෙන් කාමයන් නිදාන කොටගෙන කාමයන් කාරණාව කරගෙන කාමයන්ම හේතු කොටගෙන මෙන්න මේ දුක්ඛස්කන්ධය පහළ වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එතකොට අපි ඉතිරි ටික කෙටියෙන් මේ කීවේ අපි අට කතාවේ ටිකක් කතා කරලම ඉදිරියට යමු. මෙතන මුද්දා කියලා කිව්වේ ඇඟිලි පුරුක් වලින් මෙහෙම කරන ගණන් කිරීම. පැහැදිලිද? අඟුලි පබ්බේසු සංඥන් තපෙත්වා හත්ත මුද්දා. මේ විදියට ඇඟිලි පුරුක් වලින්. ඒ කාලේ කැල්කියුලේටර් තිබුණේ නැහැ නේද? ඒ නිසා ඉතින් ඒ කාලේ වෙන ගණන වෙන ක්‍රම තිබිලා තියෙනවා. හරි. ගණනා කියලා කියන්නේ අර 1 2 3 කියලා ඒ විදිහට ගණින ක්‍රමයේ කියන එකයි අච්චිත්ත ගණනා. සංඛාණං කියලා කියන්නේ පිඩු ගණන් කිරීම. යම් කිසි දේවල් වල පිඩු වශයෙන් ගණන් කිරීම කියන එකයි. මේ ගැන වැඩි විස්තරයක් අපිට බලන්න බැරි වුණා. ඒ වගේ එකිනෙකේ වෙනස්කම් කොහම හෝ ඒ කාලේ තිබුණු රැකියාමේ. පැහැදිලි නේද? ඉතින් ඒ කෙටියෙන් එහෙම දැනගත්තම ඇති. එතකොට මෙන්න ඒක මේ සංඛාණය කියන එක කරන විදිය ගැන කියලා තියෙනවා. ඒ ශාස්ත්‍රයෙන් පුළුවන්කම තිබුණලු කෙතක් දිහා බලලා මේ තරම් වී තියෙනවා මේ කෙතේ කියලා ගාන කියන්න. ඉතින් ඒක පුරුදු කරපු කෙනාට. ඒත් එකම ගහක් දිහා බලලා මේ ගහේ මේ තරම් ගෙඩි තියෙනවා කියලා කියන්න පුළුවන්ලු. අහස දිහා බලලා අපිටම කුරුල්ල රංචුවක් යනවා යම් ප්‍රදේශයක කියලා ඒ පැත්ත බලලා කියන්න පුළුවන්ලු මේ තරම් කුරුල්ල රංචුවක් යනවා මෙතන කියලා. ඒ ඉතින් ශාස්ත්‍රයක් ඒ කාලේ තිබුණා. ඒකට තමයි මේ කිව්වේ සංඛාණං කියලා. පැහැදිලිද? එතකොට කසි කියලා කිව්වේ කෘෂිකර්මය, වණිජ්ජා කියලා කිව්වේ වෙළඳාම. එතකොට ජංග වණිජ්ජ, තල වණිජ්ජ කියලා ඒ විදිහේ බෙදීම් තිබිලා තියෙනවා. එතකොට ගෝරක්ක කියලා කියන්නේ තමන්ගේ හෝ අනුන්ගේ ගවයින්ම රැකලා ඒ පස්ගෝ රස විකුණලා ජීවත් වීම. ඉස්සත් කියලා කිව්වේ ආයුධ අරගෙන කරන උපස්ථාන කටයුතු. රාජපෝරිස කියලා කිව්වේ රාජපුරුෂෝ කියලා අපි කියන්නේ ආයුධ අරගෙන යුද්ධවලට එහෙම යන්නේ. අන්න ඒක. සිප්පඤ්ඤතරං කියලා කිව්වේ ඉතිරි හත්ති හස්ති ශිල්ප අස් ශිල්ප අන්න ඒ වගේ අනිත් ශිල්ප. ඉතින් දැන් කාලේ හැටියට නම් වෛද්‍ය තනතුරු ඉංජිනේරු රැකියා ගොවි එතකොට මේ ගුරු තනතුරු ඒ ඔක්කොම අයිති. පැහැදිලි නේද? ආ. එතකොට මේ විදිහේ රැකියාවක් කරද්දී මේ කොයි විදියක හෝ රැකියාවක් කරද්දී සීතස්ස පුරක්කතෝ කියලා කිව්වේ හරියට ලක්ඛං විය සරස්ස සීතස්ස පුරතෝ සීතේන බාධ්‍යමානෝති අත්තෝ කියලා කියනවා. මේ ටික පරිවර්තනය කරමු කවුරු හරි. ටිකක් වැදගත් නිසා අපි මේ ව්‍යාකරණ ටිකක් දැනගන්න ඕන නිසා කවුද? කැමැත්තෙන් කවුරු හරි කියනවා නම් හොඳයි. නැත්තම් අපි නම් කිව්වම ටිකක් හිත ටිකක් අකමැති වෙන්න පුළුවන් නේද? කැමැත්තෙන් කවුරු හරි කියනවා නම් හොඳයි. කියනවාද? කැමැත්තෙන් නම් විතරක් කියන්නේ. නැත්තම් වෙන කවුරු හරි කියමු. කවුද? සංඝාලෝකායස්ම. කොහොමද මේක පරිවර්තනය කරන්නේ? ලක්ඛං විය සරස්ස. මොකක්ද ඒකේ තේරුම? මේ කියන්නේ මොකද්ද? මම කියවද්දි මේවා තේරුම් ගන්න විදියක් තේරෙන්න ඕනනේ නේද? මේක මේ උපමාවක් ඈ. උපමාවක්. කාට හරි මතක් වුණා නම් කියමු බලන්න මොකක් ගැනද මේ කියලා තියෙන්නේ. ඊතලයට පැහැදිලිවද? ඔව්. ඊතලයට සලකුණක් කියන්නේ මෙතන දැන් දැකලා ඇති ඊතලයෙන් අර ඉලක්කයකට විදිනවා. එතකොට මෙතන ලක්කම් කියලා කියන්නේ ඉලක්කයට. පැහැදිලිද? එතකොට ඒ ඉලක්කය ඉස්සරහා දැන් ඊතලයේ අරගෙන ඉලක්කයේ කෙලින්ම ඉස්සරහා හිටගෙනනේ විදින්නේ නේද? ඉලක්කයට කෙලින් හිටගෙන ඊතලයෙන් විදිනවා. අන්න ඒ වගේ සීතලට තමන්ට මුහුණ දෙන්න වෙනවා. සීතලට මුහුණ දෙන්න වෙනවා. පැහැදිලිනේ? එතකොට ඒකේ තේරුම තව ටිකක් විස්තර කරනවා. සීතලෙන් බාධාවට පත් වෙමි. බාධ්‍යමානෝ. ඒ වගේ ඒ විදිහටම උෂ්ණයෙන් බාධාවට පත් වෙමි. දංස මකස ඒ විදිහට ඒ පාඨවල දංස කියලා කිව්වේ අපි ඇටමැස්සෝ කියලා කියන්නේ නේද? පිංගල මාක්කිකා කියලා කියන්නේ ඒ අර විදින මැස්සෝ. මකස කියන්නේ අනිත් මැස්සොන්ට කියලා කියලා තියෙනවා. එතකොට මදුරුවොත් ගැනත් කියන්නේ මකස කියලායි. සරි සප කියලා කියලා තියෙන්නේ සිරින් සප කියලාත් ඇතැම් පොත්වල තියෙනවා. තේරුම කොහොමද? සරිත්වා ගච්ඡanti. යේකේති සරිත්වා ගච්ඡanti. මොකද සරිත්වා කියලා කියන්නේ සිහි කරලා කියලාද? නෑ. එතකොට මේ බඩගාගෙන යනවා කියන එකයි තේරුම ඈ. එතකොට බඩගාගෙන යන සත්තු. එතකොට මේ අයගේ ඒ ස්පර්ශාදිය ලැබෙද්දි මොකද වෙන්නේ? රිස්සමානෝ. ඒ කියන්නේ රුප්පමානෝ ගට්ටියමානෝ. එතකොට මේ කියන ස්පර්ශවලට මේ රැකියා කරද්දී මුහුණ දෙන්න වෙනවා. මොනවටද? අර අප්‍රසන්න අද්දකීම් වලට මුහුණ දෙන්න වෙනවා. සීතලට මුහුණ දෙන්න වෙනවා. අපි අකමැති උණුසුමට මුහුණ දෙන්න වෙනවා. පැහැදිලිද? රැකියා කරද්දී අපි කැමති විදියටම ඉන්න පුළුවන්ද? එහෙම බෑ. දැන් අපි කැමති ගෙදරට වෙලා හොඳට නිදාගෙන ඉන්න රැකියාවක් කරන කාලෙක නම් එහෙම ඉන්න පුළුවන්ද? දැන් මේ රැකියාව කරද්දී තමන් රැකියාව කරන තැන එක දවසක් ඉන්න පුළුවන් වෙයි. ඊට පස්සේ නම් ඉන්න දෙන්නේ නැහැ. එහෙම ඊට පස්සේ ආපහු යවනවා නේද? ඉතින් එහෙම නිදා ගන්න ගියොත් එතන ගිහිල්ලා ඉතින් පඩි දීලා නිදා ගන්න දෙන්නේ නැහැ. ඒක නිසා එහෙම රැකියා කරන්න ගිහිල්ලා නිදාගෙන ඉන්න බෑ. ඉතින් කැමති වුණාට බෑ නේද? ඉතින් තමන්ට ඕන ඕන වෙලාවට කැම ගන්න පුළුවන්ද? එහෙම බෑ. දැන් මේ වෙලාවක් දෙනවා. ඒ වෙලාවට තමයි කැම ගන්න වෙන්නේ. දැන් අර මහත්තුරුන්ට එහෙම මතක් වෙනවා ඇති දැන් නේද? තමයි. ඉතින් කටයුතු කරද්දි නේද? එතකොට තමන්ට ඕන ඕන වෙලාවට විවේක ගන්න එහෙම ලැබෙන්නේ එහෙමනම් මේ දේවල් වලට මූණ දෙන්න වෙනවා. එහෙමනම් මේකත් මේ කාමයන්ගේ ආදීනවයක්. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. මේ මුද්දා ආදී එහෙම නැත්නම් මේ රැකියාවලින් ජීවිතය ගත කරනවා කියන එකත් ඒවට ඒ කටයුතු කරන්න පැමුණාම ඒ සීතාදී ප්‍රත්‍ය නිසා සීතල උණුසුම ආදී නිසා බොහොම පීඩාවට පත් වෙන්න සිද්ධ වෙනවා. මේකත් එතකොට කාමයන්ගේ ආදීනවය. කාමානං ආදීනවෝ කිව්වේ කාමේසු උපද්දවෝ. කාමයන්හි ඇති උපද්‍රවයක් එහෙම නැත්නම් කරදරයක් කියන එකයි තේරුම. කාමයන්ගෙන් කාමයන්හි තියෙන කරදරකාරී ස්වභාවයක් තමයි මෙන්න මේ විදිහේ දුක්වලට මුහුණ දෙන්න සිද්ධ වීම. අපිට ඒ කාමයන් ලබන්න ඕන නම් මේ දුක් විඳින්න වෙනවද නැද්ද? විඳින්න වෙනවා. පැහැදිලි නේද? ඒකට සන්දිට්ඨිකෝ කියලා කිව්වේ පච්චක්කෝ සාමං පස්සිතබ්බෝ. ප්‍රත්‍යක්ෂ තමන්ව දැකිය යුතු, එහෙම නැත්නම් තමන්ටම දැකින්න පුළුවන් දැකිය හැකි දුක්ඛක්ඛන්ධ කියන එක තේරෙනවා. දුක් රාශියක් කාම හේතු කියලා මෙතන මේ කිව්වේ ප්‍රත්‍ය අර්ථයෙන් කාමය මෙයට හේතුව ඌයේ නොයි කාම හේතු. එතකොට කාමය හේතුවෙන් කියලා අපි සිංහලෙන් කියන්නේ කාමයන් හේතුවෙන්. ඒ වගේම කාමයන් නිදාන කොටගෙන, ඒ වගේම කාමයන් කාරණාව කොටගෙන, කාමයන් ම හේතුවෙන් කාමයන් නිසාම කියන එකයි තේරුම. අපි ඒ ටික කලින් කතා කළා. හරි, ඊළඟ ඡේදෙ එහෙමනම් ඊට පස්සේ ඔන්න විස්තර කරනවා. අපි මේ ටික ඔක්කොම කියවන්නේ නේද? තස්ස චේ භික්කවේ කුලපුත්තස්ස එවං කුට්ටහතෝ ඝටතෝ වායමතෝ තේ භෝගා නාබි නිප්පජ්ජಂತಿ කියලා ඊට පස්සේ විස්තර කරනවා. සෝචති කිලමති පරිදේවති උරත්තාලින් කන්දති සම්මෝහං ආපජ්ජති මෝඝං වතමේ උට්ඨානං අපහලෝ වතමී වායාමෝති. අයම්පි භික්කවේ කාමානං ආදීනවෝ සන්දිට්ඨිකෝ දුක්ඛක්ඛන්‍ධෝ කාම හේතු කාමනිදානං කාමාදිකරණං කාමානමේව හේතු. මේ විදියට දැන් බොහොම දුක් මහන්සි වෙලා වෙහෙස වෙලා උත්සාහවත් වෙනවා. අපි හිතමු ගොවිතැනක් කරන්න කෙනෙක් උත්සාහවත් වෙනවා කියලා. මේ විදියට අවුවෙන් වැස්සෙන් පීඩාවටපත් වෙවි, විවේක ගන්න තියෙන වෙලාවල් අතහැරලා මේ විදියට මහන්සි වෙනවා. ඒ විදියට මහන්සි වුණාට ඒ තමන් බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. න අබිනිප්පජ්ජಂತಿ. නාබිනිප්පජ්ජಂತಿ කිව්වේ බලාපොරොත්තු වෙන විදියට මේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙම නැත්තම් අපි ගොවිතැනක් කළා නම් ඒකෙන් බලාපොරොත්තු වෙන විදිය අස්වැන්නක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කෙනා මොකද? ශෝක කරනවා, වෙහෙසටපත් වෙනවා, අඬනවා. උරත්තාලින් කන්දති. මොකද ඒ කියන්නේ තේරුම? පපුවට ගහ ගනිමින් අඬනවා. කොහොමද පපුවට ගහ ගහ අඬනවා? අනේ මම බලාපොරොත්තු වුණ තරම් ආදායමක් ලැබුණේ නැහැ කියලා. සම්මෝහං ආපජ්ජති. බොහොම මුලාවටපත් වෙනවා. එතකොට මොකක්ද මගේ මේ උත්සාහය හිස් බවටපත් වුණා. මගේ වෑයම ඵල රහිත වුණා කියලා මේ විදියට දුක් වෙනවා. මෙන්න මේ විදියට දුක් වෙන්නට සිදුවීමත් කාමයන්ගේ ආදීනවයක්. මේ ජීවිතේදීම අපිට අත්දකින්න පුළුවන් කාමයන් හේතුවෙන් කාමයන් නිසාම හටගත්තු මහා දුක්ඛස්කන්ධය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. පැහැදිලිද? තේරෙන්නේ නැති ඒ ටික නේද? දැන් තමන් කොයිතරම් උත්සාහවත් වුණත් තමන් බලාපොරොත්තු වෙන විදියට ඒ ආදායම් ආදිය ලැබෙන්නේ නැහැ. ඒකත් එතකොට කාමයන්ගේ ආදීනවයක්. ඊට පස්සේ ආපහු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ විදියට කටයුතු කරලා අන්න ඒ භෝග ඒ විදිහට ලැබෙනවා. සෝ තේසං භෝගානං ආරක්ඛාදි කරණං දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති කින්ති මේ භෝගේ නේව රාජානෝ හරියුං න චෝරා. ඔය විදිහට කොහොමද මේ විදිහට දැන් Tamanට ඒ භෝග හොඳට ලැබිලා හොඳට ආදායම ලැබෙනවා. අපි හිතමු වෙන රැකියාවක් කරන්නේ Tamanට මාස්පතා පඩියක් ලැබෙන්නේ කියලා. ඔන්න දැන් Taman ඒ කටයුතු කරලා ඒ ආදායම Tamanට ලැබුණා. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ කෙනාට සිද්ධ වෙනවා ඒ භෝගයන් නිසාම භෝගයන් හේතුවෙන් ඒ භෝගයන් ආරක්ෂා කරගන්න ඒ Tamanට ලැබුණු ධනය ආරක්ෂා කරගන්න දුකට දෝමනස්සයට පත් වෙන්න සිද්ධ වෙනවා. මොකද කොහොමද මේ ධනය රජවරු ගන්නෙ නැති වෙන්න රැකගන්නේ? හොරු අරන් යන්නේ නැති වෙන්න විදියට මේක රැකගන්නේ කොහොමද? පිච්චෙන්නේ නැති වෙන්න, වතුරට ගහගෙන යන්නේ නැති වෙන්න, වෙනත් අප්‍රිය මනුස්සයෝ ඒ කියන්නේ වෙන ඥාතීන් හෝ වේවා කවුරු හරි ඒ පුද්ගලයෝ ගෙන යන්නේ නැති වෙන විදියට මේ ලැබුණු දේවල් රැකගන්නේ කොහොමද කියලා මහන්සි වෙන්න වෙනවද නැද්ද? දැන් Tamanට ලැබෙන පඩිය ගෙනල්ලා ගෙදර ඉස්සරහා එල්ලලා තිබුණොත් කොහෙ හරි තැනක ආරක්ෂා වෙයිද? එහෙම ආරක්ෂා වෙනවද? ඉස්සරහා ගේට්ටුවේ එහෙම එල්ලලා තිබ්බත් තියද නේද? එහෙම නෙවෙයි සමහර විට දැන් කාලේ හැටියට නම් බැංකුවක වගේ තැනක දාලා තිබුණා සමහර විට කට්ටිය වංචා කරලා ගන්නවා සමහර ඒවා නේද? ඔය සමහර ඒ වගේ දේවල් ආරංචි වෙන්නේ නේද? ඒක නිසා දැන් මේ දේවල් හොරු ගන්නෙ නැති වෙන විදියට රැකගන්න ලේසි නෑ. කොච්චර මහන්සි වුණත් ඒ විදියට හොරු එහෙම ඒ දේවල් ගන්නවා. එහෙම ගත්තම මොකද වෙන්නේ? අපි දන්න දැන් මෙච්චර තස්ස ඒවං ආරක්කතෝ ගෝපයතෝ තේ භෝගේ රාජානෝ වාහරಂತಿ. ඔය විදියට අර පාඨ ටික ආපහු දේශනා කරනවා. මේ විදියට රකින්න උත්සාහවත් වෙද්දිත් මොකද වෙන්නේ? ඒ භවභෝග සම්පත්තික අර Taman රැක ගන්න හැදුවේ කාගෙන්ද? ඒ අයම මේ දේවල් හොරකම් කරනවා. රජවරු හරි වෙන හොරු හරි එහෙම නැත්නම් ඒ බලා ගන්න දුන්නේ කාටද? ඒකේ නාම හරි මේක සමහර විට හොරකම් කරනවා නේද? අන්න ඒ විදියට මේ Taman අමාරුවෙන් හරි හම්බ කරපු දේවල් ඒක විනාශ වෙලා යනවා. ඊට පස්සේ අර විදියටම මේ කෙනා ඉතින් බොහොම දුකටපත් වෙනවා. යම්පි මේ යහෝසි තම්පි නෝ නත්ති. මට මොනව හරි තිබුණාද ඒ ටිකක් නැති වුණා කියලා දුක් වෙනවයි කියලා කියනවා. දැන් මුලින්ම ලැබෙන්නේ නැති වෙද්දී ඒත් දුක් වුණා නේද? ඊටත් කලින් මේ දේවල් ලබා ගන්න මහා දුකක් වින්දා. ඊට පස්සේ දුකක් විඳලා ඒ ටික ලැබුණේ නැත්නම් ඒත් මෙච්චර මහන්සි වෙලත් ලැබුණේ නැහැ කියලා දුක් වුණා. ලැබුණයින් පස්සේ ඒ ටික රැක ගන්න දුක් වුණා. දුක් වෙහෙස මහන්සි වෙන්න සිද්ධ වුණා. එච්චර කරලත් ඒ ටික නැති වුණාම ඊට පස්සේ ආපහු මේ ටික අනේ නැති වුණා, මෙච්චර මහන්සි වෙලත් මේ ටික රැක ගන්න බැරි වුණා කියලා දුක් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේකත් එහෙමනම් අපට අත්දකින්න පුළුවන් කාමයන්ගේ තියෙන ආදීනවය. කාමයන් නිසා කාමයන්ම හේතු කරගෙන හටගත්තු මහා දුක්ඛ ස්කන්ධයක් මේකත් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඊළඟ ඡේදය පටන් ගන්න කලින් අපි අට කතාව ඉතිරි ටික බලලයිමු නේද? ඒකනම් මතක නැහැ. තියෙන තැන අපිට පොඩ්ඩක් කිව්වොත් අපි බලන්නම් එතන මොන අර්ථයෙන්ද කියලා තියෙන්නේ කියලා නේද? හා හා ඕනේ ඇත්තරම ඉතින් විපාක අපේ හොඳ නැත්තම් පෙරගන්න මේවට ලක් වෙනවනේ කලින් හරි අපි අකුසල් කරලා තියෙනවා නම් ඒ වගේ අපි බලමු එතනදි මොන අර්ථයෙන්ද කියලා තියෙන්නේ කියලා එහෙම තියෙනවා නම් පොඩ්ඩක් මතක් වුණොත් අපිට කියන්න. එතකොට මේ උත්තහතෝ කියලා කියන්නේ ආජීව සමුත්තහපක වීරියේන උත්තහන්තස්ස ජීවත් වීම සඳහා ඇති කරගත්තු වීරයෙන් මේ විදියට උත්සාහවත් වෙද්දී කියන එකයි තේරුම. අපි මේ වචන ඔක්කොම විස්තර කරන්න නැහැ වෙලා යන නිසා. ඊට මෙතන තව පාඩයක් තියෙනවා. හත්තං න අබිරූහಂತಿ කියලා මේ නාබි නිප්පජ්ජಂತಿ කියන වචනයට. මේ වචනේ අපි කියන්න හිතුනේ මේ සිංහලෙත් ව්‍යවහාරයක් තියෙනවා අත්පත් කර ගන්නවා කියලා. අතටපත් වෙනවා කියලා. ඒතර මේ මේකේ විරුද්ධ වචනේ තියෙන්නේ අත්පත් වෙන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. හත්තං අබිරූහಂತಿ කියලා කියන්නේ එතකොට අත්පත් කර ගන්නවා. අතටපත් වෙනවා ලැබෙනවා කියන අර්ථය. එතකොට සිංහලයේ ව්‍යවහාරයේ මේ වචන වලින් එහෙමමයි ඇවිල්ලා තියෙන්නේ කියලායි පේන්නේ. අබිනිප්පජ්ජಂತಿ කියන එකේ සිංහල පරිවර්තනයේ තමයි අත්පත් කර ගන්නවා. හරි. අත්පත් වෙනවා කියන. සෝචති කියලා කිව්වේ හිතේ හටගත්තු බලවත් ශෝකයෙන් ශෝක කරනවා. කිලමති කියලා කියන්නේ කයේ හටගත්තු දුකින් වෙහෙසටපත් වෙනවා. පරිදේවති කියන්නේ වචනයෙන් කිය කිය අඬනවා. උරත්තාලින් කියලා කියන්නේ පපුවට තල තල. මේ උරන්තාලෙත්වා කියලා කියන්නේ පපුවට ගහ ගහ අඬනවා. අනිත් වචන ගොඩක් ඒවා අපි අර්ථ කීව කලින් යම්පි මේ තම්පිනෝ නත්ති කියලා කිව්වේ මම අර වෙහෙස මහන්සි වෙලා ගොවිතැන් එහෙම කරලා උපදවාගත්තු ධනයක් තිබුණානේ ඒකත් මට නැති වුණානේ කියලා අඬනවා. ඒ විදිහට දුක් වෙනවා කියන එකයි මේ කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න තවත් ඉස්සරහට භාග්‍යවතුන් වහන්සේ මේ කාමයන්ගේ තියෙන ආදීනව දේශනා කරනවා. කොහොමද? පුනච පරම් භික්කවේ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමාන මේව හේතු රාජානෝපි රාජූහි විවදಂತಿ කත්ත්‍යාපි කත්ත්‍යේහි විවදಂತಿ. ඔය විදිහට දේශනා කරනවා. කොහොමද? මේ කාමයන්ම නිසා කාමයන් හේතු කරගෙන රජවරු රජවරුත් එක්ක විවාද කරගන්නවා. ක්ෂත්‍රියයෝ ක්ෂත්‍රියයොත් එක්ක, බ්‍රාහ්මණයෝ බ්‍රාහ්මණයොත් එක්ක, ගෘහපතියෝ ගෘහපතිනොත් එක්ක, අම්මා පුතත් එක්ක, පුතා අම්මත් එක්ක, තාත්තයි පුතයි. අනිත් පැත්තත් කියනවා. ඒ ඔක්කොම අපි කියන්නේ නැහැ. සහෝදරයෝ 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 සහෝදරියෝ, ඒ වගේම යාළුවෝ යාළුවෝ වාද විවාද කරගන්නවා. මොනවා නිසාද? මෙන්න මේ කාම වස්තුන් නිසා. මෙන්න මේ විදිහට ඒ අය කලහ විග්‍රහ විවාදයන්ට පැමිණිලා එකිනෙකා අතින් පයින් ගහ ගන්න පටන් ගන්නවා. පාණිහි කියලා කියන්නේ නම් අත් වලින් විතරයි, කකුල් වලින් නෙවෙයි තාම. ඒතොර අත් වලින් ගහ ගන්න පටන් ගන්නවා. ඒ වගේම ගල් ආදීනොත් ගහ ගන්න පටන් ගන්නවා. ලී වලින් ලී කෝටු අරගෙන ගහ ගන්න, දඬු මුගුරු වලින් ගහ ගන්න පටන් ගන්නවා. වෙනත් අවි ආයුධ වලින් ගහ ගන්න, වෙඩි තියා ගන්න පටන් ගන්නවා. ඒ අය එහෙම කරද්දී මරණයටත්පත් වෙනවා. මරණ මාත්‍ර දුකටත්පත් වෙනවා. මහණෙනි, මෙන්න මේ කියන කාරණාවත් මේ කාමයන් නිසාම හටගන්න, කාමයන්ගෙන්ම සිද්ධ වුණ ආදීනවයක්, කාමයන්ගේ තියෙන ආදීනවයක්, මහා දුක්ඛස්කන්ධයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. පැහැදිලිද? කෙටියෙන්ම කිව්වොත් මේ ඡේදේ තේරුම, මිනිස්යෝ අතර රණ්ඩු සරුවල් වාද විවාද ඇති වෙන්නෙම මෙන්න මේ කාමයන් නිසා. ගහගන්නේ, මරාගන්නේ නේද? මේ දේවල් වෙන්නේ. රටවල් අතර රණ්ඩු සරුවල් ඇති වෙන්නේ, රටවල් උද්ඝා ගන්නවා නේද? ඉතින් ඒ කාමයන් නිසා. මගේ රට, මගේ ප්‍රදේශය, මේ කොටස මගේ ඉඩම ওই විදියට වින් කර ගන්න නිසා මේ අය මුලින් සමහර විට වචනේ ඊට පස්සේ ආයුධවලනියත් පහර දෙන්න පටන් ගන්නවා. මෙන්න මේ සියල්ලක්ම වෙන්නේ එතකොට කාමයන් නිසා. පැහැදිලි නේද? හා. අපි ඒ ඉතිරත් තව ටිකක් ඉස්සරහට කතා කරගෙන ගිහින් බලමු. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්කවේ කාම හේතු කාම නිදානං කාමාන කාමාධිකරණං කාමාන මේව හේතු අසිචම්මං ගහෙත්වා ධනුකලාපං සන්නයි හිත්වා. ඔය විදියට උබතෝ බියුල්හං සංගාමං පක්ඛන් දන්ති. ඔය විදියට විස්තර කරනවා උසූසුපි කිප්පමානේසු. ඔය විදියට කොහොමද මේ කාමයන්ම නිසා කාමයන් හේතුවෙන්ම කඩු ඒ වගේම පලිහ ඒ දේවල් අරගෙන දුනු ඊතල අරගෙන පිරිස් එකතු වෙලා යුද්ධ කරන තැන්වලට එනවා. ඒදී නිකම්ම ඒ අයට ඉන්න පුළුවන්ද? දැන් මේ ඒ අවස්ථාවේදී වෙන දේවල් උසූසුපි කිප්පමානේසු ඊතල වගේ දේවල් වදිද්දි ඒ වගේම සත් ආදිය ආදියෙන් පහර දෙනු ලබද්දි. පැහැදිලි නේද? එතකොට ඒ ඊතල වලින් විදිද්දි ඒ වගේම වෙනත් ඒ ආයුධ ආදියෙන් පහර දෙද්දි කඩු ආදිය ඒවාගෙන් ඒ කැපුම් ලබද්දි මෙන්න මේ විදිහේ සංග්‍රාම භූමිවලට මිනිස්සුයෝ යනවා. දැන් කාලේ හැටියට නම් වෙඩි තියන අතරේ වෙඩි තියද්දි ඉතින් ඒ අර යුද්ධ භූමියට යනවා නේද? ඉතින් එහෙම යද්දි මොකද වෙන්නේ? අර ඊතල වලින් විදීමට ලක් වෙනවා. අර සැත් වලින් විදීමට කඩු වලින් කැපෙන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාවවලදී මරණයටත්පත් වෙනවා. ඇතැම් විට මරණ මාත්‍ර දුකකටපත් වෙනවා. ඊට පස්සේ දේශනා කරන්න භාග්‍යතුන් වහන්සේ මේකත් මහණෙනි මේ කාමයන්ගේ තියෙන තමන්ටම අත්දකින්න පුළුවන් විදියේ කාමයන්ගේ ආදීනවයක්. ඉතින් මේ කාමයන් නිසාම හටගන්න මහත් වූ දුක්ඛස්කන්ධය. පැහැදිලිද? දැන් කාලේ මෙහෙම දේවල් වෙන්නේ නැද්ද? දැන් හමුදාවක රැකියාවකට යද්දි දැන් කාලේ නැති වුණාට යුද්ධේ තියෙන කාලේ නම් දැන් ඒ කාලේ එතකොට වෙඩි තිබ්බම වදින්නේ නැද්ද? නේද? දැන් අනිත් පැත්තෙන් වෙඩි තියන්නේ නැද්ද අපි කියොත්? නේද? ඉතින් වෙඩි තියනවා. ඉතින් වෙඩි තියෙන බව දැන ඉතින් යනවද නැද්ද? ඉතින් යනවා. ඒ මොකක් නිසාද? තමන්ට ජීවත් වෙන්න රැකියාවක් ඒත් එක්කම රට රැක ගන්න කියන අර තමන්ගේ රට මගේ රට රැක ගන්න ඕන. ඉතින් මගේ රට කියලා කියන්නේ කාමවස්තුවක්ද නැද්ද? කාමවස්තුවක්. පැහැදිලි නේද? මගේ ජාතිය රැක ගන්න ඕන කියලා යනවා. මගේ ජාතිය කියලා කියන්නේ කාමවස්තුවක්ද නැද්ද? කාමවස්තුවක්. එතකොට මේ කාමයන් නිසා තමයි එහෙමනම් මේ දුක්වලටපත් වෙන්නේ. දැන් එහෙම කියලා දැන් රට රැක ගන්න මේ ගියේ කියලා වෙඩි තිබ්බම වදින්න නැද්ද? රට රැක ගන්න අදහස ඉන්නේ යන්නේ ඒ නිසා වෙඩි වදින්නේ නැහැ කියලා එහෙම තියෙනවද නැහැ නේද? නැත්තම් තමන්ගේ ජාතිය රැක ගන්නනේ මේ කිනා ගියේ කියලා අනිත් කට්ටිය වෙඩි තිය ඉඳීද? එහෙමත් නැහැ. පැහැදිලි නේද? ඒක නිසා ඉතින් මේ විදියට කාම වස්තුන් නිසා දුක්වලටපත් වෙනවා. ඉතින් මේකත් කාමයන් නිසා හටගත්තු දුකක්. මේ විදියට මැරෙන්න සිද්ධ වීම. පැහැදිලි නේද? මරණ මාත්‍ර දුකක්. මරණය නෙවෙයි මැරෙන්න ආසන්න දුකක්. මරණ ආසන්න දුකක් කියන්නේ. ඊට පස්සේ දේශනා කරනවා මෙන්න මේ විදියටම මේ කාමයන් හේතු වෙන්න අර විදියටම කඩු දුණු ඊතල දැන් කාලේ නම් මේ දැන් කාලේ දුණු ඊතල නෙවෙයි තුවක්කු වගේ දේවල් අරගෙන අද්දාවලේපනා උපකාරියෝ පක්ඛන්දන්ති උසූසු පිකිප්පමානේසු කියලා මෙතන පාඨයක් තියෙනවා. මේ කියන්නේ මේ පාඨය අටුවාවේ විස්තර කරනවා. ඒ කාලේ තිබිලා තියෙනවා ඒ මිනිසුන්ට පණින්න බැරි වෙන්න ලොකු ප්‍රාකාර හදලා ඒ වගේ මැටි වගේ දේවල් ආලේප කරලා තෙත මැටි දළු තියෙන්නේ. එතකොට ඒවට ඒ වගේ ඉතින් ගිහින් එකින් පණින්න බෑනේ. එහා පැත්තට ලිස්සලා ආපස්සට වැටෙනවා. එතකොට එතන යට උල් වගේ දේවල් හයි කරලා තියෙනවා. ඊයේ කට කතාවේ බලමු. එතකොට ඒ වගේ ඒ අවදානම් තැන්වලට ගිහිල්ලා පණිනවා යුද්ධයක් තියෙන වෙලාවේ. දැන් අනිත් සතුරු සේනාව අපි තම වෙන රටක් අල්ලා ගන්න යන්නේ. ඒ රටේ පිටපැත්තේ තියෙන ප්‍රාකාරයේ අර වගේ මැටි ගාලා හිම පයින්න බැරි වෙන්න හදලා තියෙනවා. ඒත් එක්කම ලිස්සලා වැටෙන්නේ උල් ගොඩක් උඩට. අපි තම මොන හරි වලක් බොරු වලක් වගේ හරි හදලා ඒක ඇතුළට වැටෙන්න හදලා තියෙනවා. ඒ වුණාට මේ යුද්ධයක් තියෙන වෙලාවට ගිහිල්ලා ඕවට පණින්නේ නැද්ද? ඔය වගේ අවදානම් තැන්වලට ගිහිල්ලා පණිනවා. ඒ විදියට පණිද්දි ඒ වගේම තව ඒ වගේ උපක්‍රම තිබිලා තියෙනවා. ඉතින් ඒ ලොකු උල් එහෙම හයි කරපු දොරවල් වගේ ඒවා. එතකොට ගිහින් ඒක මේවා කරද්දි අර දොර සමහරට වටනවා අර අනිත් සතුරු සේනග උඩට. ඒ සමහර ලොකු පලක වගේ ඒවා හදලා එතකොට ඒවට යට වෙලා මැරෙනවා. එතකොට ඒ වගේ තැන්වලට ගිහින් පණිනවා අර ඊතල වලින් විදුම් කකා, කඩු වලින් කැපුම් කකා ගිහිල්ලා අර වගේ අවදානම් තැන්වලටත් පණිනවා. මොකක් හේතුවෙන්ද? අර විදියටම කාමයන්ගේ කාමයන්ට තියෙන ඇල්ම නිසා. එතකොට මෙන්න මේ විදියට ඒ කාමයන් ලැබීම සඳහා කාමයන් හේතුවෙන්ම මේ විදියේ අවදානම් තැන්වලට ගිහිල්ලා කටයුතු කරනවා. ඒ හේතුවෙන්ම සමහර විටක අර කියපු විදියට ඒ ඊතල වලින් විදුම් කණ්ඩ වෙනවා, සැත් වලින් විදුම් කණ්ඩ වෙනවා. මේ මෙතන කියන්නේ රත් කරපු දේවල් මේ ගොම වගේ දේවල් රත් කරලා දානවලු ඇඟවල් වලට. එතකොට ඒ වගේ පිච්චිලා හානි සිද්ධ වෙනවා. ඒ වගේම තව අර මිනිස්සුන්ව වළක්වන්න හදපු ඒ කොහොමද ඒවත් ඒක කියලා තියෙන්නේ උල් වගේ හයි කරපු ලොකු දොරවල් වගේ ඒවා. එතකොට මිනිස්සු උඩට පෙරලනවා. එතකොට ඒවට යටවිලත් ජීවිත හානි වෙනවා. කඩු වලින් බෙල්ල කැපුම් සිද්ධ වෙනවා. ඉතින් ඒ හේතුවෙන් මරණයටපත් වෙනවා ඇතැම් විටක. ඇතැම් විටක මරණ මාත්‍ර දුකකටපත් වෙනවා. ඉතින් මේ විදිහේ දුක්වලට පත් වෙන්න සිද්ධ වීමත් කාමයන්ගේ ආදීනවයක්. ඉතින් අර කලින් කියපු විදිහටම කාමයන් නිසා සිද්ධ වෙන මහා දුක්ඛ ස්කන්ධයක්. ඒත් අපි ඒ ටිකේ අට කතාව බලලා ඉමු. අද්දාවලේපනා උපකාරියෝ කියලා පාඩය තුනාර අපි කලින් මතක් කළේ. ତොර මේ ප්‍රාකාරයක් හදලා ඒකේ ඒකේ පාදය අස්ස කුරේක හැඩයට හදලා ගඩොල් වලින් මේක බැඳලා උඩින් හුණු ආලේප කරලා තියෙනවා. ඒ ප්‍රාකාරය තෙත මඩ වලින් ගාලලු තියෙන්නේ. තෙත මඩ ගාලා තියෙන්නේ මේ ප්‍රාකාරයේ. ඒකට තමයි අද්දාව ලේපනා කියලා කියන්නේ. එතකොට පක්කන්දන්ති කියලා කියන්නේ ඒ වගේ තැන්වලට ගිහින් පණිනවා. ඒවා යට ඒ ප්‍රාකාරයේ යට තියුණු යකඩ උල් ආදීෙන් ආදී හයි කරලා තියෙනවා. ඒවායින් විදිද්දිත් දර ප්‍රාකාරයේ තියෙන අර ලිස්සන ගතිය නිසා නගින්න බැරි වුණත් ඒත් මේකට ගිහිල්ලා ඔට්ටු වෙනවා අරකින් පනින්න. පැහැදිලි නේ? දැන් මේක ලිස්සලා වැටෙනවා අනිත් අය වැටෙනවා දකින්නවා දකිද්දී ඒ ආයේ තවත් කට්ටිය ගිහිල්ලා ඒ තාකාරයට ගිහින් පැනලා අර රට යටත් කරගන්න ඉතින් උත්සාහවත් වෙනවා දැන් තව කීප දෙනෙක් දැන් කාලේ හැටියට නම් අපි දැන් මේ දේවල් දකින්න ලැබෙන්නේ නැහැ නේ අපිට දැන් නිකන් හිතමුකෝ මේ අනිත් අයට වෙඩි වදිනවා දැක දැක යුද්ධෙට යන්නේ නැද්ද දැන් කාලේ එකට ඉන්න තව සමහර විට එකට ඉන්න තව අය වෙඩි වැදිලා මැරෙනවා ඊට පිටිපස්සේ ගත්තී අපෝ එහෙමනම් යන්න බෑ ඉස්සරහට කියලා නවතිනවාද ඒත් ඉස්සරහට යනවා නේ ඉතින් ඒක තමයි මේ කියන්නේ කොට චකන කාය කියලා කිව්වේ කුතිත ගෝමයේන කොට රත් කරපු ගොම ඒවත් දානවලු ඇඟවල් වලට ඒ කාලේ ඉතින් තිබුණු ක්‍රම ඒවා රත් කරලා ඇඟවල් වලට දාන ඊට පස්සේ අභිවග්ගේන කියලා පාඩයක් තියෙනවා මේක විස්තර කරලා තියෙන්නේ අර නගර දොරටුව බිඳගෙන ඇතුළට එනවා කියලා එන මිනිස්සුන්ගේ ඇඟට මෙන්න මේ හදලා තියෙන මේ අභිවග්ගය පෙරලනවා ඒක අභිවග්ග කියලා මේ කියන්නේ ලොකු දොරක් වගේ එකක් ඒකේ යකඩ උල් හයි කරලා තියෙනවා අට දන්තාකාරේන කියලා මෙතන කියලා තියෙන්නේ සත දන්තේන කියලා තියෙන්නේ සත කියන වචනයෙන් එතනත් කියන්නේ බොහෝ උල් තියෙන ලොකු දොරක් වගේ එකක් එතකොට අර දොරටුව බිඳගෙන ඇතුළට සතුරු සෙනගෙද්දි මේක ඒ මිනිස්සුන්ගේ ඇඟට පෙරලනවලු තොර සමහර විට දන්නවා මේ පිරිසකට මේ දේ වෙනවා කියලා. ඒත් ඒ පිරිසක්ව ඉස්සරහින් යවලා ඊට පිරිස පිරිස ඉතින් අණ කරනවා ඉස්සරහින් ඉන්න පිරිසට දොරටුව බිඳගෙන යන්න කියලා. ඒතොර ඉතින් ඒ අණ කරන කෙනත් දන්නවා සමහර මුලින් යන පිරිස මැරෙනවා කියලා. නේද? ඉතින් ඒ දැන දැනත් යනවා සමහර. පැහැදිලි නේද? ආ. එතකොට මෙන්න මේ විදියට ඉතින් දුකටපත් වෙන්න සිද්ධ වෙනවා කාමයන් නිසා. හරි ඊළඟ ටික පොඩ්ඩක් කවුරු හරි කියමු බලන්න මේ ඊළඟ ඡේදෙ ටිකක් වෙලා යයි නේ අපිම කියමු එහෙමනම් නේද කවුද කැමැත්තෙන් කියනවද කවුරු හරි කවුද අරණගාවේ සියස්ම කියනවා පොඩ්ඩක් කියමු බලන්න ටිකක් ඉතිරි කොටස තව කාට හරි දෙමු
169
හරි
169
අවසරයි
සංස පුණච පරම් භික්ඛවේ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානමෙව හේතු සම්දින්ති චින්නෙන්ති නිල්ලෝපම්පි හරಂತಿ ඒකාගාරිකම්පි කරಂತಿ පරිපන්තේපි තිට්ඨහಂತಿ පරදාරම්පි ගච්ඡහಂತಿ තමේනං රාජානෝ ගහෙත්වා විවිධ කම්මකාරණා කාරෙන්ති කසාහෙපි තාලෙන්ති වෙත්තේහෙපි තාලෙන්ති අට්ඨදණ්ඩකේහිපි තාලෙන්ති හත්තම්පි චින්දාන්ති පාදම්පි චින්දාම්පි හත්තපාදම්පි චින්දාන්ති කන්නම්පි චින්දාන්ති නාසම්පි චින්දාන්ති කන්නනාසම්පි චින්දාන්ති
විරං ඉතුරු ටික එතනින් එහා ටික කවුද කියමු බලන්න කවුද අමත ගවේසියස් විලංග තාලිකම්පි කරොන්ති එතනින්
විලංග තාලිකම්පි කරොන්ති
සංක මුන්දිකම්පි
සංක මුන්දිකම්පි කරොන්ති රාහු මුන්දිකම්පි කරොන්ති
රාහු මුඛම්පි කරොන්ති
රාහු මුඛම්පි කරොන්ති ජ්‍යෝති මාලක මාලිකම්පි කරොන්ති හත් පජ්ජෝතිකම්පි කරොන්ති
ඒරක වත්තිකම්පි
ඒරක වත්තිකම්පි කරොන්ති චීරක වාසිකම්පි කරොන්ති
හරි ඊටු ටික කියමු බලන්න සුභාවිතාය ඒනෙය කම්පි කියන තැනින්දා
ඒනෙය කම්පි කරොන්ති
බලිස මන්සිකම්පි
බලිස කම්පි කම්පි කරොන්ති කාපණේ කම්පි කරොන්ති කාරාප කච්චිකම්පි කරොන්ති පලිග
පරිවත්තිකම්පි
පරිවත්තිකම්පි කරොන්ති පාලා පාලා පාලා
පීඨකම්පි කරොන්ති
පාලා පීඨකම්පි කරොන්ති තත්ත්‍යේප තත්ත්‍යේනපි තේරේන ඕසි ඕසි
චන්ති ඕසින් චන්ති
ඕසින් චන්ති සුකේ
සුනකේහිපි කාදාපෙන්
සුනකේහිපි කාදාපෙන්ති
හරි ඉතිරි ටික කියමු බලන්න කවුද කියනවද
ජීවන්තම්පි සූලේ උත්තාසෙන්ති අසිනාපි සීසං චින්දන්ති තේ තත්ත මරණම්පි නිගච්ඡන්ති මරණමත්තම්පි දුක්ඛං අයම්පි භික්ඛවේ කාමානං ආදීනෝ සම්දිට්ඨිකෝ දුක්ඛඛන්ධෝ කාම හේතු කාම නිදානං කාමාදිකරණං කාමාවමේව හේතු
හරි එතකොට මෙන්න ඊට පස්සේ කරන දේවල් තියෙන්නේ දැන් මේ කාම යන්ම හේතු කරගෙන මනුස්සයෝ මොකද කරන්නේ සන්දිම්පි චින්දාන්ති මත සන්දි චින්ද කියලා කියන්නේ චින්දති කියලා කියන්නේ ගෙවල් බිඳිනවා කියන එකයි ගෙවල් බිඳිනවා එතකොට මේකේ නිල්ලෝපං කියලා කියන්නේ ගම් පැහැරීම කරනවා කියන එකයි නිල්ලෝපං පිහරන්ති කියලා කියන්නේ ගම් පැහැර ගන්නවා මිනිසුන්ව එක ගේකට දාලා හිර කරලා හොරකම් කරනවා බය කරලා කවුරුත් මේ ගෙයින් එළියට එන්නේ නැහැ කියලා ළඟ ඉන්න ගෙවල් ඔක්කොගේම කට්ටිය එක ගේකට දාලා ලොක් කරලා අර ගෙවල් වල තියෙන දේවල් ටික හොරකම් කරනවා ඊට පස්සේ පන්තෙහිති තිට්ඨන්ති කියලා කියන්නේ මම් පැහැරීම කරනවා පාරවල් වල රැකලා ඉඳලා මග රැකලා ඉඳලා මේ වාහනයක මෝටර් සයිකලේ එනවනම් මග නැවැත්තලා මේ තියෙන ඒවා ටික දීලා යන්න ඕන කියලා ආයුධ පෙන්නලා බය කරලා ඒ ටික අරගෙන යවනවා ඊට පස්සේ පරදාර පර ස්ත්‍රීන් වෙතත් යනවා ඒතර මේ දේවල් ඔක්කොම කරන්නේ මොකක් නිසාද කාමයන් හේතුවෙන් දැන් තමන් කැමති දේවල් ලබන අදහසින් මේ හොරකම් කරන්නේ පර ස්ත්‍රීන් වෙත යන්නේ තමන් කැමති දේවල් කැමති ස්පර්ශ හෝ කැමති වේදනාවක් ලබන අදහසින් පැහැදිලිනේ. එතකොට දැන් මෙහෙම කළාම මොකද වෙන්නේ ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ කරන අයව අල්ලාගෙන රජවරු මෙන්න මේ විදිහේ දඬුවම් දෙනවා. මොකද කරන්නේ? කසවලින් තලනවා. වේවැල් වලින් තලනවා. අඩ දණ්ඩක කියලා කියන්නේ දණ්ඩක කියලා ඒ කාලේ තිබිලා තියෙනවා අඩ දණ්ඩක කියන්නේ ඒකේ භාගික ප්‍රමාණයේ ලීයක් ඒකක් අරගෙන ගහනවා ඒ වගේ දැන් කාලෙත් ඔය තියෙන්නේ පොලිසි වල එහෙම නේද ඔව් දැන් නම් කස නෙවෙයි දැන් නම් වෙන ඔව් වෙන එක එක දේවල් වලින් ගහනවා ඊට පස්සේ අත් කපනවා කකුල් කපනවා අත් කකුල් දෙකම කපනවා කන් කපනවා නාස් කන්නාස ඔක්කොම කපනවා ඊට පස්සේ මේ බිලංග තාලිකම්පි කරොන්ති කියලා කියන්නේ මේ ටික අපි අටුවාවෙන්ම බලමු මේ ටික එකිනෙක විස්තර කරන්න සමහර ඒවා අපිට අමතකයි අර්ථය මෙතන නම් මේ කියන්නේ හිස් කබලේ කොටසක් ගලවලා රත් කරපු යකඩයක් එතනින් ඇතුළට දානවා එතකොට හිස් කබලේ කොටසක් ගලවලා ඊට පස්සේ මොළය දිය වෙලා එළියට වැగిරෙනවලු ඒ කාමයන්ගේ ආදීනෝ කියලා දේශනා කළේ ඒ නිසයි ඈ එතකොට සංඛ මුණ්ඩිකම්පි කියලා මේ කියන්නේ ඔළුව හග්ගිලියක් වගේ වෙනකන් මුඩු කරනවා කොහොමද ඔළුවේ හැම ගලවලා ඔළුවේ හැම මෙතන ඉඳන් කොහොම ගලවලා ඊට පස්සේ ගල් බොරළු මොනවා හරි අරගෙන ඔලු කට්ටර දාලා ඒක ඒ ගල් වලින් අතුල්ලන අතරේ හොදනවලු මේ ඔලු කට්ට සුදු පාට වෙනකම් කල්පනා කරලා බලන්න ටිකක් කොහොමද ඒ වෙද්දි කොයිතරම් සැපසනීප ඇද්ද කියලා නේද ඒ වගේ එකට ලක් වෙද්දි ඉතින් මේ වගේ වට අපිට ලක් වෙන්න වෙන්නේ නැද්ද සසරේ ඉන්න වුණොත් වාරයක් දෙකක් නෙමෙයි කලින් අපි මේවට ලක් වෙලා නැද්ද? ලක් වෙලා තියෙනවා. රාහු මුකම්පි කරවන්ති කියන්නේ කට ඇරලා හටේ පහනක් දල්වනවලු. එතකොට සමහර ඒවා මතක විදියට එහෙමයි. තව වෙනස් අර්ථයකුත් තිබුණා. එතකොට ආපහු කියලා තියෙනවා මුළු ඇඟේම තෙල් පොඟවපු රෙදි ඔතලා මුළු ඇඟටම ගිනි තියෙනවා. ඊට පස්සේ ඒ විදියටම අත්වලට මේ ඒ විදියේ තෙල් පෙඟවූ ඒ රෙදි ඔතලා ගිනි තියෙනවා. මේ සමහර ඒවා අපි අටුවාව බලමු. ඒරක වත්තිකම්පි අර්ථය අපිට අමතකයි. අපි මේ ටික බලාගෙන යමු අට කතාවත් එක්ක. මෙන්න මේ විදියේ දඬුවම් දෙනවා. අපි මේ ටික එතනින් බලලා කතා කරමු. පේනව ඇති මේ බිලංග තාලිකං කියන එක විස්තර කරනවා. තං කරොන්තා සීස කපාලං උප්පාටෙත්වා තත්තං අයෝගුලං සණ්ඩාසේන ගහෙත්වා තත්තපක්කිපන්ති තේන මත්තලුංගං පක්කුතිත්වා උපරි උත්තරති. තේනව නේද? රත් කරපු යකඩ ගුලියක් අඬුවකින් අරගෙන ඔළුවේ අර කටුව ගලවපු තැනින් අතුරට දානවා. ඔලු කට්ටි කැලක් ගලවලා එතනින් අතුරට දානවා. එතකොට මොළය පැහිලා එළියට උතුරනවා. පැහැදිලි නේද? සංක මුණ්ඩිකම් කියන එක විස්තර කරන අර විදිහටම උත්තර ඔට්ට උභතෝ කන්න චූලික ගලවාට පරිච්ඡේදේන චම්මං චින්දිප්පා. කොහොමද මෙතනින් මෙහෙම අපහු මේ දෙපැත්ත අපහු මෙතනින් ඔහොම මේ කියන තැන් වලින් හැම සම්පූර්ණ කපනවා. අපලා මෙතන ඉඳන් හැම සම්පූර්ණ අයින් කරනවා. උඩුතොලේ ඉඳන් මේ දෙපැත්තෙන් ඔහොම මෙතෙන් එනකන් කපලා මෙහෙම මෙතනින් ඔහොම කපනවා. සම්පූර්ණ හැම කපලා ගලවනවා. චින්දිත්වා සබ්බ කේසේ ඒකතෝ ගණ්ඨින් කත්වා දණ්ඩ කේන වල්ලිත්වා උප්පාටෙන්ති. කොහොමද? ඒ මුළු හැමම ඒ විදිහට කපලා කෙසුත් එක්ක ඔහම ගැටයක් දාලා දණ්ඩකින් එහෙම නැත්නම් ලීයක සම්බන්ධ කරලා කරකවලා ගලවනවා මේ ටික. මෙතනින් ඔහොම මේවා කරලා සම්පූර්ණ ගලවනවා මේ ඔක්කොම. හැම ඊට පස්සේ සීස කටහන් තූල සක්කරාහි ගන්සිත්වා දෝවන්තා සංක වන්නං කරොන්ති. ඊට පස්සේ මොකද කරන්නේ? ලොකු බොරළු කැටයක් අරගෙන ඒකෙන් ඔළුව අතුල්ල හෝදමින් සුදු පාට වෙනකන් මේක සම්පූර්ණ අතුල්ලනවා. ඔළු කට්ට. පැහැදිලිද? ඒ කාලේ දීලා තියෙන දඬුවම් මේ භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලේ දීලා තියෙන දඬුවම්. ඊට පස්සේ රාහු මුඛං කියලා කියන්නේ ඒක ක්‍රම දෙකකට කියනවා. ඒක කරද්දී අඬුවකින් කට කොහොම ඇරලා කට ඇතුලේ පහනක් දල්වනවලු. තවත් ඒ විදිහේ දඬුවමක් තියෙනවා. ඒකටත් රාහු මුඛ කියලා තියෙනවා. කොහොමද? මේ කං සිලුවල ඉඳන් මූණ නියනක් වගේ එකකින් සම්පූර්ණ හාරනවා මේ ඔක්කොම. එතකොට ලේ වැගිරිලා මුළු මූණම සම්පූර්ණ ලේ ගොඩක් බවට පත් වෙනවා. ඊට පස්සේ ජෝතිමාලිකං කියලා කියන්නේ මුළු ශරීරයම තෙල් පොඟවපු රෙදි වලින් වෙලලා ගිනි තියෙනවා. හත්පජ්ජෝතිකං කියවේ අතේ අර විදියටම තෙල් රෙදි වෙලලා පහනක් වගේ පත්තු කරනවා. ඒරක වත්තිකං කියලා කියන්නේ බෙල්ලේ පටන් සම් බැඳුම්. කියන්නේ මෙතන බෙල්ලේ ඉඳන් හම් කොටවල් ඔක්කොම ඔහම පහලට සූරනවා. පහලට හම ගලවනවා. තීරු ගලවනවා හම. ගලවලා ගොප්පැටේ දක්වා කකුලේ මෙතෙන් එනකන් සම්පූර්ණ හම කෑරි තීරු පහලට ගලවනවා. පැහැදිලිද? ඊට පස්සේ මොකද වෙන්නේ? අ ගොප්පකේ ඔව් ගොප්පැටවලට එනකම් පහලට හැම ගලවනවා. ඊට පස්සේ ඒ කිනාව අල්ලලා යොත් වලින් බැඳලා අදිනවා. මේ මිනිස්යාව ඊට පස්සේ බැඳලා ලනු වලින් එහෙම කරලා අදිනවා. ඒක රද්දි ඉතින් දැන් එන්න පුළුවන් ඇවිදින්න පුළුවන්. දැන් අර තමන්ගේම හම්වල පැටලි පැටලි අත්තනෝ චම්මබද්දේ අක්කමිත්වා අක්කමිත්වා පතති. මේ මිනිස්යා ඒකේ පැටලි පැටලි තමන්ගේ හම් කෑලිවලම පැටලි පැටලි වැටෙනවලු. ඒක රද්දි ආපහු එද එද ඉතින් දඬුවම් කරනවා. ඒ කාලේ තිබිලා තියෙන දඬුවම් ක්‍රම ඈ. ඊට පස්සේ චීරක වාසිකං කියලා කියන්නේ ඒ ඒ වගේම එකක්. ඒ විදිහටම බෙල්ලේ හැම හම් ගලවලා හොම ඉනට ගන්නවලු. බෙල්ලේ හැම අර විදිහටම තීරු තීරු ගලවලා ඉන ගාවට නිකන් ගලවනවලු. මෙතන අපහු කියන්නේ කටියේ පටන් පහලට මේවා කරලා ගොප් ඇටවලට ගන්නවලු. තව සමහර තැනක් කියලා තියෙන යට ඉඳන් උඩට ගලවනවා කියලා ඒවත්. කකුල් දෙකේ හැම යට ඉඳන් උඩට මෙතෙන්ද ඉනට එනකන් ගලවනවා සම්පූර්ණ. උඩිනුත් ගලවලා මගින් ඔහම නවත්තනවා ඉන හරියෙන්. යටින් කොටසත් ගලවලා එතෙන් එනකන් හම් ගලවනවා. එතකොට හරියට අර මේ චීරක වාසි වාසිකං කියලා ඒ වචනය හැදිලා තියෙන්නේ හරියට ඉස්සර ඉඳලා තියෙනවානේ මේ වැහැරි ඇඳුම් ඇඳගත්තු මිනිස්සයෝ සමහර වෙන ආගම් වල කට්ටියත් ඉඳලා තියෙනවා. සමහර ඔය නියද වගේ කෙඳි ඒවා තලලා ඒවා තමයි ඇඳුම් විදියට පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් හම් ගස්වල පොතු ඒ වගේ ඒවා තමයි ඇඳුම් විදියට පාවිච්චි කරන්නේ ගස් පොතු. ඒවා ඇඳගත්තා වගේ ලෝ පේන්නේ පිටට මේ කෙනාව. දැන් මුළු ඇඟේම හම මේ ඉනේ ඉඳන් පහලට තීරු 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 එල්ලෙනවා. අන්න ඒ විදියට පත් කරනවාලු. ඊට පස්සේ ඊළඟ එක අහලා බලන්නකෝ. ඒ නෙයියකම් කියලා කියන්නේ කොහොමද කරන්නේ? අත් දෙකේ වැලමිටවල් දෙකේ කකුල් දෙකේ ඒ කියන විදියට දනිස් දෙක ළඟිනොයි මේ තැන වෙලිනොයි කපලා කියන එකයි පේ. ඒ කරලා වටේට යකඩ මේ වලල්ලක් වගේ එකක් තියලා ඇතුළට යකඩ උල් බස්සනවා. අතේ මේ මෙතනින් ඇතුළටයි අත් දෙකටයි කකුල් දෙකේ දනිස් දෙකටයි එහෙම කරලා අර උල් වලින් පොළවේ හිටවනවා. පැහැදිලිද? අත් දෙකයි කකුල් දෙකයි මේ තැන් වලින් කැපුවා කියමුකෝ. කපලා උල් ටිකක් ගහනවා කකුලේ ඇතු අස්සට. ඒ මස් අර තුවාලේ ඇතුළට යකඩ උල් බස්සනවා. එහෙම කරලා ඒ උල් වලින් පොළවේ හිටවනවා. එහෙම හිටවලත් නිකන් තියන්නේ. ඒ කරලා මොකද කරන්නේ? භූමියම් පතිත්තහති අතනම් පරිවාරෙත්වා අග්ගින් කරොන්ති වටේට ගිනි දල්වනවලු. පැහැදිලිද? සමහර වෙලාවට ඒ උල් ටික ගලවලා නිකම්ම ඇටකටු වලින් විතරක් බිම හිටවලා තියෙනවලු. මේ ඇටකටු විතරයි තියෙන්නේ මේ වෙද්දි. පැහැදිලි නේද? මෙන්න මේ විදියට කරන එක තමයිලු ඒ නෙයියක කියලා කිව්වේ. ඊට පස්සේ බලිස මාංශිකං කියලා කියන්නේ බිලි කොකු තිබිලා තියෙනවා ලොකු. ඒ වයින් මුළු ඇඟේම මස් නහර තියෙන ඒවා ඔක්කොම ටික ගලවනවා. හම් මස් නහර ඒවා ඔක්කොම අරකින් ඇද ඇද ගලවනවා ඇඟේම. ඊට පස්සේ කහාපනිකං කියලා කියන්නේ මුළු බිම දාලා මුළු ඇඟේම මස් වෑයකින් රහිනවලු. පොඩි පොඩි තීරු තීරු කැපෙන විදියට කහවනුවක් කහවනුවක් ප්‍රමාණයේ කෑලි යන විදියට මුළු ඇඟේම මස් රහිනවා. ඊට පස්සේ කාරාප තච්චිකං කියලා කිව්වේ ඇඟේ තැන් තැන් වලට ආයුධ වලින් පහර දීලා බුරුසු වගේ ඒවට මෙතන කාරං කියලා කියන්නේ දැන් කාලේ හැටියට ඇසිඩ් වගේ දේවල් ඇසිඩ් වර්ගයක් කියලා හිතමුකෝ අපි. ඒ ඇසිඩ් වගේ දේවල් අම්ල තද අම්ල මුළු ඇඟීම ගානවලු. ඇඟේ තැන් තැන් වලට තුවාල කරලා කපලා ඒකේ ගානවා. එතකොට මොකදලු වෙන්නේ? මේ පේනවා ඇති. චම්ම මයන්නක් මෙතන අඩු වෙලා චම්ම මංස නහාරූණී පග්ගරිත්වා සවන්ති. මොකද වෙන්නේ? සම් මස් නහර ඔක්කොම දිය වෙලා ගලන්න පටන් ගන්නවා. අට්ටික සංකරිකාව තිට්ටති. ඇට සැකිල්ල විතරයි ඉතිරි වෙන්නේ. තේනවා ඇති නේද ඒ කාලේ එතකොට තිබිලා තියෙන දඬුවම් මේ. ඊට පස්සේ ඵලිග පරිවත්තිකං කියලා කියන්නේ මොකද? කොහොමද ඒක කරවනවා කියන්නේ? එක පැත්තකින් කොහොම ඒක ඇලයකට බිම දානවා. ඒක ඇලයකට. ඒ දාලා එක කන් සිදුරකින් යවුලක් බස්සනවා පොළවටම යනකම්. අනික කන් සිදුරත් සිදුරු කරගෙන පොළවට යනකම් යවුලක් බස්සලා ඒක පොළවට තදින් සම්බන්ධ කරනවා. ඒ කරලා කකුල් දෙකෙන් අල්ලගෙන වටේට කරකවනවා. ඊට පස්සේ පලාල පීඨකං කියලා මේ කියන්නේ මේක කරන්නේ කොහොමද කියලා කියනවා. ගලක් අරගෙන මේ නිසද පෝතක කියලා කියන්නේ ඇඹරුම් ගලේ තියෙන අත්ගල කියලා අපි කියන්නේ. මිරිස් ගලේ අත්ගල කියලා කියන්නේ. ඒ වගේ එකක් ගන්නවා අපි. ඒකක් අරගෙන ඒවටම දක්ෂ ඉතින් ඒ දනුවම් දෙන මිනිස්සු ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒකයි කියන්නේ චේකෝ කාරණිකෝ චවි චම්මං අච්චින්දිත්වා ඒ විදිහට ඒ කට්ටිය කොහොමදලු කරන්නේ? මේ හැම සිවිය ඒවා කැඩෙන්නේ නැති වෙන්න, ඒ කියන්නේ හැමට තුවාලයක් නොවන විදිහට අර අත්ගලෙන් ඇටකටු ඔක්කොම කුඩු කරනවලු. මුළු ඇඟේම ඇටකටු සම්පූර්ණ කුඩු කරනවලු. අට්ඨීනි බින්දිත්වා කේසේසු ගහෙත්වා උක්කිපන්ති. ඇටකටු ඔක්කොම ටික කුඩු කරලා කෙස් වලින් අල්ලලා උස්සනවා. මස් ගොඩක් විතරක් ඉතිරි වෙනවා. ඊට පස්සේ ඒ කෙස් දැන් බොහෝ විට ඔය කෙස් ඒ කාලේ මිනිස්සු අවල ඉඳලා තියනවානේ. ඒ කෙස් වැටියෙන්ම මුළු ඇඟම සම්පූර්ණ වෙලලා කොහොම අල්ල ගන්නවලු. අර මස්තික විතරනේ දැන් තියෙන්නේ. ඒක මෙයා කරලා මස්තික විතරක් අර කෙස් වලින්ම වෙලලා අල්ල ගන්නවලු. පලාල වට්ටින් විය කත්වාපන වේතෙන්ති. පිදුරු වැටියක් වගේ වෙන්න මේක වෙලලා අල්ල ගන්නවා. පැහැදිලිද? කටු ඔක්කොම කුඩු කරලා. ඊට පස්සේ සුනකේහි පිඛාදා පෙන්ති කියලා මේ කිව්වේ කොහොමද? දින කීපයක් කණ්ඩ දෙන්නේ නැතුව බල්ලෝ ටිකක් දාලා තියෙනවලු බඩගින්නේ ඉඳ. ඊට පස්සේ ඒ බල්ලන් ලවා මේ මනුස්සයව කව්වනවා. එතකොට ඉතින් ඒ පොඩි වෙලාවකින් කටු ටික විතරලු ඉතිරි කරන්නේ. අර බඩගින්නේ හිටපු බඩගින්නේ නින්නේ කටු ටික විතරක් ඉතිරි වෙනකන් කනවලු මේ බල්ලෝ. මෙන්න මේ විදිහේ දඬුවම් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. මොනවා කළොත්ද? මෙන්න මේ වැරදි කළොත්. සමහර විට වැරදි නොකරත් මේ දේවල් වලට අහුවෙන්නේ නැද්ද? එහෙමත් අහුවෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මෙන්න මේ කාම වස්තුන්ට තියෙන ආසාව නිසා. මෙන්න මේ කාමයන් හේතුවෙන් තමයි මේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. අන්න ඒ නිසා මෙන්න මේ කියපු හැම දෙයක්ම කාමයන්ගේ ආදීනවයක්. කාමයන් හේතුවෙන් කාමයන් නිසාම සිද්ධ වෙන මහා දුක්ඛස්කන්ධයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුණචපරම් භික්කවේ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතු. කායේන දුච්චරිතං චරಂತಿ වාචාය දුච්චරිතං චරಂತಿ මනසා දුච්චරිතං චරಂತಿ. තේ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා. කායස්ස භේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජಂತಿ. අයම්පි භික්කවේ කාමානං ආදීනවෝ සම්පරායිකෝ දුක්ඛක්ඛන්‍தோ කාම හේතු කාම නිදානං කාමාධිකරණං කාමානමේව හේතු. එතකොට මේ ජීවිතයේ අත්දකින්න පුළුවන් ආදීනව දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා මේ විදිහටම මිනිස්සු කාමයන් නිසාම කාමයන් හේතුවෙන්ම කයින් වැරදි කරනවා, වචනයෙන් වැරදි කරනවා, හිතින් වැරදි කරනවා, දුෂ්චරිතේ හැසිරෙනවා. ඒ විදිහට කටයුතු කරලා මේ අය මරණින් මත්තේ අපායේ උපදිනවා. එතකොට අපායේ තියෙන දුක ගැන අර කලින් කිව්වා වගේ ඒවත් විස්තර කරන්න බෑ. ඉතින් ඊට වඩා මෙච්චර වාර ගානක් දරුණුයි කියලාවත් කියන්න බැරි තරම් දුක් සහිත අපායට වැටෙනවා. ඒ මොකක් නිසාද? ඒත් අන්න අර කියපු කාමයන්ට කියන ඇල්ම නිසා. කාමයන් හේතුවෙන්ම තමයි මේ දුක්වලටත්පත් වෙන්නේ. එහෙමනම් මෙන්න මේකත් මේ සම්පරායිත දුකක්. මරණින් මත්තේ මේ කාමයන් නිසා මිනිස්සුන්ට අත්පත් වෙන දුකක්. ඒකත් එතකොට කාමයන් නිසාමයි සිද්ධ වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, කිංච භික්කවේ කාමානං නිස්සරණං යෝකෝ භික්කවේ කාමේසු චන්දරාග විනයෝ චන්දරාග පහානං ඉදං කාමානං නිස්සරණං. එතකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා ප්‍රශ්නයක්. එහෙමනම් මේ කාමයන්ගෙන් මිදෙන්න තියෙන මේ තරම් දුක් ඇති කරන, මේ තරම් පීඩාවල් ඇති කරන, දුක්වලට පත් කරන මේ කාමයන්ගෙන් මිදෙන්න තියෙන ක්‍රමය මොකක්ද? එයින් මිදීම කුමක්ද? කාමේසු චන්ද රාග විනයෝ, මේ කාමයන් විෂයෙහි පවතින චන්ද රාගය දුරු කළා නම්, ඒ චන්ද රාගය ප්‍රහාණය කළා නම් මේක තමයි කාමයන්ගේ නිස්සරණ. එහෙමනම් මේ දුක්වලින් මිදෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? මේ කාමයන්ට තියෙන ඇල්ම, කාමයන්ට තියෙන තෘෂ්ණාව දුරු කරන්න ඕන. මේක තමයි එහෙමනම් මේ දුක්වලින් මිදෙන්න තියෙන ක්‍රමය. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, තොර යම් ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මේ විදිහට කාමයන්ගේ ආස්වාදය, මේ ටික අපි කාට හරි පරිවර්තනය කරන්න දෙමු නේද? කවුද මේ කොටසත් මෙතෙන් දෙනකන් පරිවර්තනය කරමු බලන්න, කවුරු හරි කලින් දුනේවත් කවුරුත් පරිවර්තනය කළේ නැහැ නේ, අපිමයි පරිවර්තනය කළේ අන්තිමට නේද? ඒ නිසා මේ ටික පරිවර්තනය කරමු. කවුද හරි ටිකක් වෙලා ගිහින් තියෙන්නේ, අපි මෙතනින් නවත්තනවා. මේ ටික අපි කවුරු හරි කියමු එහෙම. කවුද කැමති ඉදිරිපත් වෙන්නේ? මොන කවුද? අපර කීපයක් බලලා අපි එහෙම නැත්තම් කියන කොට හරි නේද? කවුද කැමති? ගුණාලංකාර රස්මකාව හරි නම් කරන්න බලන්න එන. පවදිතා ඇස්ම කියනවාද? භික්කවේ මහණෙනි, යේහි කේචි සමනාවා බ්‍රාහ්මණාවා, යම් කිසි ශ්‍රමණේක හෝ බ්‍රාහ්මණේක හෝ, එහෙමයි. කාමයන්ගේ ආස්වාදය එතන අස්සාදතෝ කියන එක කොහොමද පරිවර්තනය කරන්නේ? නියමයි තෝ ටිකක්. කාමානං අස්සාදංච අස්සාදතෝ, කාමයන්ගේ ආස්වාදය ආස්වාදය වශයෙන්ද ආදීනවං ආදීනවතෝච ආදීනවය ආදීනවය වශයෙන්ද නිස්සරණං නිස්සරණතෝච නිස්සරණය නිස්සරණය වශයෙන්ද යතහ භූතං නප්පජානಂತಿ තත්වාකාරයෙන් දන්නේ නැහැ යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණෙක් ඉන්නවා ඒ කෙනා මෙන්න මේ කාමයන්ගේ ආස්වාදය ආදීනවය නිස්සරණය කියන කරුණු තත්වාකාරයෙන් දන්නේ නැහැ අන්න ඒ විදිහේ අය තමන් මේ කාමයන් ප්‍රහාණය කරනවා කියන කාරණාවත් ඒ වගේම යම් ආකාරයකට පිළිපැද්දම මේ කාමයන් ප්‍රහාණය වෙනවද ඒ විදියට අනිත් අයව මේ කාමයන් ප්‍රහාණය කරවීමේ යොදවන්නට හරි පුළුවන් කියන කාරණාවක් දකින්නේ නැහැ කියලා දේශනා කරනවා. ඒ වගේම කෙටියෙන්ම කිව්වොත් මේ කරුණු ටික යම් කෙනෙක් දන්නේ නැත්නම් ඒ කෙනාට කාමයන් ප්‍රහාණය කරන්නත් බෑ. කාමයන් ප්‍රහාණය කරන ක්‍රමය තව කෙනෙකුට කියලා දෙන්නත් බෑ. ඒ වගේමයි යම් කෙනෙක් මේ ටික හරියට දන්නවා නම් ඒ කෙනාට කාමයන් ප්‍රහාණය කරන්නත් පුළුවන්. අනිත් අයට ප්‍රහාණය කරන ක්‍රමය කියලා දෙන්නත් පුළුවන් කියලා බාගතුනාත් දේශනා කරනවා. පැහැදිලිද? අපි ඒක අට කතාවත් බලමු. ලොකු විස්තරයක් නැහැ මතක විදියට. ඔව්. ඒතර මේ චන්දරාග විනයෝ කියලා මෙතන කිව්වේ නිර්වාණය සම්බන්ධවයි. නිවනට පැමුණාම කාමයන්හි චන්දරාගය ප්‍රහාණය වෙනවා. ඒ නිසා නිර්වාණයට කියන නමක් තමයි චන්දරාග විනයෝ. චන්දරාග පහානං කියලා කිව්වේ. ඔව්. එතකොට ඉතිරි කාරණා අපි කතා කළා. එතකොට මේ එතනින් පසුව විස්තරේ තියෙන රූපය සම්බන්ධවයි. අපි දැන් මේ කාමයන්ගේ ආස්වාදය ආදීනවය නිස්සරණය ගැන කතා කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ රූපයේ ආස්වාද ආදිය දේශනා කරනවා. ඒ ටික ඊළඟ දවසේ ටිකක් බලාගෙන ඉන්න. හොඳ උපමා ටිකකින් භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා නේද? මේ කියලා තියෙන්නේ කොහොමද? මොකද්ද රූපයන්ගේ ආස්වාදය? මානිනි, ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, එහෙම නැත්නම් ගෘහපති කන්‍යාවක් ඉන්නවා අවුරුදු 15ක 16ක වගේ. ගොඩක්ම උසත් නැති, ගොඩක්ම මිටිත් නැති, ගොඩක්ම කෙට්ටුත් නැති, ගොඩක් මහතත් නැති, ගොඩක්ම කළුත් නැති, ගොඩක්ම සුදුත් නැති. ඉතින් මේ විදිහේ ඒ කාලෙදි මේ කෙනාගේ රූප ස්වභාවය බොහොම හොඳයි නේද? බොහොම කොයි වගේද? බොහොම හොඳ තත්වයක තියෙනවා නේද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. එහෙමයි ස්වාමීනි කියලා මේ ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා. එතකොට මෙන්න මේ වර්ණය නිසා, මේ රූපය නිසා සැප වේදනාවක්, සෝමනස්ස වේදනාවක් උපදිනවද? මේක තමයි කාමයන්ගේ රූපයේ තියෙන ආස්වාදය කියලා දේශනා කරලා ඊට පස්සේ දේශනා කරනවා. ඒකේ ආදීනව ටික අපි ඒ ටික ඊළඟ දවසේ කතා කරමු නේද? මේ ටික බලලා තියාගන්න ඕන අපි. ඊළඟ දවසේ ප්‍රශ්න ටිකක් එහෙම අහනවා. පරිවර්තනය කරන්න දෙද්දි කැමැත්තෙන් අපි හිතුවේ හැමෝම අත උස්සයි කියලා. කැමති කවුද හද්දි? ගොඩ දෙනෙක් එහෙම අත උස්සයි කියලා අපි හිතුවා. මේ බලද්දි හැමෝම ඒ වෙද්දි මුහුණ දිහා බලන්නේ බිම බලාගෙන ඉන්නවා හැමෝම නේද? හරි. එතකොට මේ ටික ගැන අපි ඊළඟ දවසේ කතා කරමු.